mayoría te van a caer. Creo que es más. ඊට කලින් අපිට මේ ක්‍රම සංඛ්‍යා ගැන මොනවා හෝ ගැටලු තියෙනවා නම් මට හමු බලන්න. ඒ ටික අපි කිව්වා ලියන්න කියලා නේ. ලිංග තුනේ යෙදෙන විදිය. කවුද ටිකක් ඉක්මනින් මේ අකුරු ලියන්න පුළුවන් කවුරු හරි? පැහැදිලි නැති වුණාට කමන්නේ ටිකක් ඉක්මනට ලියන්න පුළුවන් නම් මේ හරි ඇචිත්ත සම්පූර්ණ වෙයි. මේ පටම ද්විතීය තති ඒ ඔක්කොම ලියන්න නැහැ. එකක් පොඩ්ඩක් වර්ණගල පහළට ලියන්න. ලිංග තුන එහා පැත්තේ එන විදිහට. විභක්ති ටික පහළට එන විදිහට. කුණින් ඉති ලිංග නපති. මේක
ආලපනේ.
වැඩි ආලපනත් එන්න පුළුවන්. නමුත් අපි හමන්න එක අපි දැන් තවත් තත්ත්‍ය කරණයකට ගියා. චතුති චක්ති දෙකට. පංචමී මෙතෙන් ගන්න. සත්ත. තොර පඨම શબ્දය පඨමෝ දෙතෙන් පුරිසෝ හරි මොකක් හරි ගල් යටින් ඕන්න පුරිසෝ කියලා චුට්ටියෙන් කියන. පුරිසෝ පොට පටමා ඉත්ති පටමා ඉත්ති පොට පටමන් චිත්තං පටමන් චිත්තං ඉත්‍රිවා ඉතින් යට කොටස අවශ්‍ය නැහැ. තුතිය එක පටමන් පුරිසං. එතකොට පටමන් පුරිසං කියලා ඕන්නේ. එතකොට ඒකත් පටමන් ඉත්තිං අරකත් පටමන් තමයි. පටමන් චිත්. හරි. එතකොට පටමේන. මේන. නෑ බඳින්න නෑ තුත්. හරි. පටමේන. පටමාය. පටමාය. අරකත් පටමේ. එතකොට පටමස්. පටමස් අරක කමා දෙකක්ම දාන්න. නෑ ඒක ඒක අරක කැලරි එක පටමස් වෙනවා. ඕක හරි කමා දෙකක්. ඒක පටමස්. හරි. පටමම් හා පටමම් හා මහා නෑ ඒක තමයි යන්න කියන්නේ. කමන්නේ. පටමම් හා ඒක ඕන්නේ ලියන්න. කොහොමද ඒක ගන්න? පටමම් හා. හරි. මේක පටමම් හා. හරි. පටමම් හි පටමස්මින් වෙන්න පුළුවන්. පටමම් හි ඕන්නේ ඒක අවශ්‍ය නැහැ. ලියන්න.
මේක
පටමාය පටමායන් වෙන්න ඕනේ. පටමායන්. පටමම් හි හරි ඇති. ඊට පස්සේ දුති අර අනිත් ඒවා ටික කීපයක් ඉඳන් යටින් ලියන්න. දුතියෝ අර යටින් ඉඳන් ගහනවා වගේ. ඊට පස්සේ ද්විතීය පදේ ලිංග තුනේ යෙදෙන විදිහ දුතියෝ ද්විතියා දුතියෝ ද්විතියා ද්විතියං ද්විතියං. තතියේක තතියෝ තතියා තතියං. චතුත්ත චට්ට දෙකකින් ලිව්වත් කමන්නේ. අනිත් ඒවා ඔක්කොම එක වගේ ක්‍රමයකට යන්නේ. චතුත්තෝ 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 මේක හල් වෙන්න ඕනේ හල් කරන්න ගමන් චතුත්තහ
ශ්‍රීලිංගේ
ටික පුළුවන් පඨමී කියන නම් මට හුරු නෑ හැම එකම නෙවෙයි අර මයන්නේ එන පංචම කියලා ඉන්නේ පංචම එකෙන් පස්සේ
පංචමී
පංචම පංචම එකත් ලියන්න
මෙතන
චට් එකත් ඔව් පංචම එකයි කමන ලියන්න පුරිමින්ට පංචම 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 පංච මෝ පංචම පංචම ඒක මී වෙන්න පුරවන්න නෑ ඔක්කොම ඔන්නේ මී යන විතර ලිව්වත් ඇති පංචම අරක චතුත්තං කෙලවරේ තති චතුත්තං හරි පංචම ඊට පස්සේ චට්ට එක අනිත් ඒවා කොහොම පංචම ශබ්දෙ වගේ චට්ටෝ කොම්බුල් චට්ටි චට්ටි චට්ටම් ඒක චට්ටමන් කියලා බහුව විට යෙදෙන්නේ චට්ටමන් චට්ටමන් චට්ටම් චට්ටම් කියලා තියෙන පුළුවන් චට්ටමන් කියලා තියෙන්නේ හරි පොඩක් හරි නේද එහෙනම් මෙන්න මේ විදියට මේ වටිකත් ඉතින් යෙදෙනවා කියලා මේ විදියට මතක තියාගන්න ඒකට ලේසි මේකෙන් අපි දැන් වාක්‍ය කීපයක් ඉක්මනට කතා කරලා ඉතුරු ටිකට යමු. ඒකට ලේසි නේද? දැන් මේ වගේ තර චිත්තං වගේ ඒ උඩින් පදේ ඒකත් ඒ අදාළ වර්ණගීම යටතේ මෙතෙන් දෙන්න ඕනේ. එතකොට පඨමේන පුරිසේන. පඨමස්ස පුරිසස්. පඨමම්හා පුරිසම්හා. පඨමම්හි පුරිසම්හි. පඨමා ඉත්ති පඨමං ඉත්තිං පඨමාය ඉත්තියා ඒ විදිහට. පැහැදිලි නපුන්සකලින් ගත්ත එහෙමයි. පඨමං චිත්තං ඊට පස්සේ තදියාවේ පඨමේන චිත්තේන ඔය විදිහට මෙතික වර්ණගෙන. හරි නේද? එතකොට ඒකේ අර්ථය අපි කියන්නේ පඨමෝ පුරිසෝ ප්‍රථම පුරුෂයා. එතකොට පළමුවෙනි පුරුෂයා අපි කියමු ඕන්න කවුරු හරි පිරිසක් එනවා. අපි කියනවා ඒ අය අතරින් පළවෙනි පුරුෂයා ගොවියෙකි. තේසු පඨමෝ පුරිසෝ කස්සකෝ හෝති. එහෙම නැත්නම් කස්සකෝ භවති. පැහැදිලි නේද? අන්න ඒ විදිහටයි කියවෙන්න ඕනේ. හරි. තව ගැටලු තියෙද මේ ටිකේ? නෑ. ලියා ගන්න ඇති නේද? නං අපි ඉක්මනට අභ්‍යාසයට යමු. වාක්‍ය කීපයක් කවුරු කවුරු හරි කැමැත්තෙන් කියනවා නම් මම වාක්‍යයක් කියන්න වාක්‍ය දෙකක් දෙන්නේ උට. අපි අවුරුදු 9ක් හා මාස 8ක් කොළඹ විශ්වවිද්‍යාලෙම කියන එකද? එතකොට කොහොමද කියන්නේ කවුද කැමැත්තෙන් කියන්නේ? ගෞතම වංශයස්ම කියමු බලන්න. සංවච්චර පදේ ගත්තත් කමන්නේ. වස්ස පදේ ගත්තත් කමන්නේ. වර්ෂ කියන එකට. ච පදේ දාලා එකතු කරලා කියන්නේ. එහෙම කියන්නයි තියෙන්නේ. හරි එහෙම කොළඹ නගරේ තව කියන්න පුළුවන් අධික පදේනුත් දාලා කියන්න පුළුවන්
සත්තුන් දාලා
ඈ
සත්තුන් දාලා
සප්තමි විභක්ති බැ එහෙම නෙමෙයි මෙහෙම කියන්න පුළුවන් අට මාසාධික නව වස්සානි එහෙම කියන්න පුළුවන් ඒතනක ဒုတိယාවක් ඉන්නේ ඒ කාලයක් ගැන කියෙද්දි අපි කාලයක් කොහෙ හෝ විසුවනම් හිටියනම් ඒතනක මම ඒක තව කලිනුත් කිව්වා අච්ඡාන්ත සංයෝග ဒုတိယාව කියලා කියන්නේ නේ ඒක දීලා තියෙනවා
ආ මෙහෙම කියන්න බැරි මයං වස්සේසු නව බි වා මාසේසු වා
මාස එහෙම ගෙට
නෑ හට
එහෙම යදී එහෙම ගෙට
හිටියේ ආධාර වුණා ඉන්ද වාශී
ඒ ආධාර වුණේ ප්‍රදේශයනේ කොළඹනේ ඒක සප්තමියෙන් එන්න පුළුවන් කොළඹ නගරය කියලා එකනේ අපි කිව්වේ
වර්ෂයේ ආදාන නැහැ
නිතිය වර්ෂයේ කියන එක සාමාන්‍ය ဒုတိယාවෙන් ගොඩක් කරවට යන්නේ ඒ යම් දෙයක් කරපු කාලයක් ගැන කියෙද්දි සත්ත්වමියේ යෙදෙන අවස්ථා ඒ වගේ දැන් මෙහෙම තියෙනවා තස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති එතනදී ඒ කාලයෙහි කියලා අර්ථයක් ඉන්නේ එහෙම නෙවෙයි දැන් මෙතනදී අර්ථය වෙනස් නේ පැහැදිලි නේද
ඉතිකාරයක් දැක්ක
සංඝ උදාහරණයක් කිව්වෝ ඒ කියන්නේ දැන් මෙතන අවුරුදු 9ක් යෝනිසාන අර
එක දිගට
වෙච්ච නිසානේ සුඛය වෙන්නේ අපි නෑ උදාහරණයක් කිව්වොත් එහෙම තමයි හිතා ගන්න පුළන්නේ නැතුව කොළඹ ඊයේ හිටියා වගේ දවසක් නැහිරේ දවසක් හිටියා වගේ කිව්වොත් ඒකත් ඒ ක්‍රියාපදේ යනවා වෙනස් වෙනවා නේ ඒත් ඒ සත්ත්වමින් එන්නේ
මොකද චන්ත්‍රම නෙවෙයි එහෙම නෙවෙයි
නේ ඒ තැනක ဒုတိယපදේ බොහෝ විට යෙදෙනවා නේ ගත කරපු කාලය ගැන කියන්නේ හරි මේකෙන් අපි වාක්‍ය දෙකක් විතර කියමු කවුද සුගතවන් සාස්ම කියමු බලන්න මෙහෙම වාක්‍යයක් ඒ ස්ත්‍රීන් අතරින් ඒ ස්ත්‍රීන් අතරින් ඒ කියද්දි එතකොට තාසු කියලා ගන්න ඕනේ. ඒ ස්ත්‍රීන් අතරින් පළමුවෙනි ස්ත්‍රියගේ පුතා දක්ෂයි. දක්ෂයෙක් වෙයි. ඒ ස්ත්‍රීන් අතරින්
තාසු
ඉතිසු තාසු ඉතිසු පළමුවෙනි ස්ත්‍රියගේ චට්ටි
පඨමාල
ඉතිස ස්ත්‍රියගේ
පඨමාල ඉත්‍යා
පුත්‍රයා පුතා
පුත්‍රෝ
දක්ෂේක් වෙයි
දක්කෝ
හොති හරි තේජානන්ද ඇස්මත් එක කියමු බලන්න ඒ සිත් අතරින් පළමු සිත සෝමනස්ස සිතක් වෙයි. ඒ සිත් අතරින් සත්තමි බහුවචනෙන් කියන්න ඕනේ. තේසු හා පළමු සිත පඨමෝ චිත්තෝ කියලා තියෙනවා. සෝමනස්ස සිතක්
සෝමනස්ස
සිතක් බවති නැත්නම් හෝති හරි නේද හා ඉතින් ඒ විදිහට අනිත් ඒවත් ගලපලා මේවා
කරන මේ පඨමස්ස චිත්තස්ස
කියලා නේද ඈ පඨමස්ස චිත්තස්ස කියලා නේද පඨමස්ස චිත්තස්ස නේ පළමු දැන් ඒකත් අර හෝති කියන එක මම කිව්ව අර හෝති භවති කියන ක්‍රියාපදවලදී ඒ තැනකදී ඒකට කියන්නේ ආඛ්‍යාත පූර්ණ පදය කියලා. ආඛ්‍යාත පූර්ණ පදය ප්‍රථමාවෙන් ඉන්නේ. එතකොට පඨමං චිත්තං පළමු සිත කියන එක එතන චිත්තං කියන පදේ තමයි ආඛ්‍යාත පූර්ණ පදේ. පඨම චිත්තං කියන එක නෙවෙයි සෝමනස්ස චිත්තං කියන එක තමයි ආඛ්‍යාත පූර්ණ පදේ. උක්ත පදේ තමයි පඨමං චිත්තං කියන එකේ චිත්ත පදේ. එතකොට පඨමං කියන පදේ උක්ත විශේෂණ පදය. එතකොට සෝමනස්ස චිත්තං හෝති කියන තැන සෝමනස්ස චිත්තං කියන පදේ තමයි ආඛ්‍යාත පූර්ණ පදේ. දෙකම හෝති භවති කියන වගේ ක්‍රියාපද වලදී ඒ ආඛ්‍යාතයේ අර්ථය පුරවන්න. ආඛ්‍යාතයේ අර්ථය සම්පූර්ණ වෙන්නේ නැහැ ඒ ආඛ්‍යාත පූර්ණ පදේ නැත්තම්. උදාහරණයක් විදියට අපි කියනවා ඔහු ගොවියෙක් වෙයි. හෙතෙම ගොවියෙක් වෙයි. සෝ කස්සකෝ හෝති. සෝ කියන පදේ උක්ත පදේ. කස්සකෝ කියන පදේ ආඛ්‍යාත පූර්ණ පදේ. මේ දෙකම තියෙන්න ඕන ප්‍රථමාවේ. කස්සකෝ හෝති. එතකොට දැන් කස්සකෝ පදේ නැති වුණොත් වාක්‍යයේ අර්ථය පැහැදිලි නැහැ. සෝ හෝති. ඔහු වෙයි. කියුවට අර්ථය පැහැදිලි සම්පූර්ණ නැහැ.
ආඛ්‍යාත පූර්ණ පදේ කියනවා නම් අනුභූති භව කියලා
එනවා ප්‍රථමාවෙන්. අර ප්‍රථමාවේ ප්‍රයෝග ටික කියද්දි මම ඒ ටික කියලා ඇති. ප්‍රථම විභක්තිය ප්‍රයෝග ටික දීලා තියෙනවා. ඒකේ මුලින්ම දීලා තියෝක. හරි. එහෙමනම් ඇති නේද? අපි එහෙමනම් අභ්‍යවසිත යමු. 24 වෙනි අභ්‍යවසිත නේද? අරිය චිත්තයස්ම පටන් ගමු බලන්න පළවෙනි එක.
දසසු දසසු පුරිසේසු සත්තමෝ වාණිජෝ හෝති.
ඔන්න පේනව නේද එතන? සත්තමෝ කියන පදේ ප්‍රථමාවෙන් තියෙන්නේ, වාණිජෝ කියන පදෙත් ප්‍රථමාවෙන් තියෙන්නේ. හත් වෙනියා වෙලෙන් දෙක් වෙයි. පැහැදිලි නේ? හා.
ගච්ඡන් තේසු ගමන් කර.
එහෙම අර්ථ ඒ එක සමාන විභක්ති පද ඔක්කොම එකට කියනවා.
මේ මොකද? ගච්ඡන්තේසු දසසු පුරිසේසු.
හා.
ගමන් කරන පුරුෂයන් පුරුෂයෝ දස දෙනා අතරින්.
හා.
සත්ත්වනියා වෙලෙන්දෙක් වෙයි.
හරි. දෙවෙනි එක එහෙනම් කියන්න. ඔව් මොකක් හරි ගැටලුවක්.
පුරුෂයෝ
පුරුෂයන් දස දෙනා අතුරින් නේ. පුරුෂයෝ කියලා අපි කියන්නේ මේ අනුත්තරයෙන් තමයි මේ අනිත් විභක්ති කියද්දි කියන්නේ.
අස්ස සත්තමා දීතා අට්ඨමාය ලේකම් වත්තං අදාසි. ඒ සත්ත්වෙනි ඇයගේ සත්ත්වෙනි දියණිය
කොහොමද ඇයගේ කියලා ගත්තේ?
තස්ස
කියන පදේ විභක්තිය මොකද්ද? ලිංගය මොකද්ද?
තස්ස චතුත්
විභක්තිය මේ ලිංගය.
ලිංගය ස්ත්‍රී.
ස්ත්‍රී ලිංග.
තස්ස ප්‍රතිස. ආ තස්ස නේ.
පුල්ලිංගය.
තස්ස සත්තම දීස.
සත්තම. තස්ස ඔහුගේ.
ඔහුගේ ගියා කියලා. ඔහුගේ හත්තෙනි දියණිය අටවෙනියාට එක වස්ත්‍රයක් දුන්නේය.
දුන්නේ. හරි. ඔය තමයි තින් දුන්නාය කියලා තමයි තින් කියන්නේ නේද? හරි. ත්‍රිජානන්ද
සතරසන්න යෝතින පතියාය භාත පංච අස්සේ ආනිසි සතරසන්න යෝතින ස්ත්‍රී සතර දෙනා අතරින් කතියාය තුමිනියා තුමිනියා භාත තුමිනි සහෝදරි සහෝදරය.
එහෙමද? භාතා කියන පදේ විභක්තිය ලිංගය කියමු බලන්න. එතකොට තතියාය කියන එකත් ප්‍රථමාද? මේක පුල්ලිංගයි භාතා පදේ. මං කලිනුත් කිව්වා දැන් නාම පදයකට කලින් වෙන චට්ටි චතුත්ති වගේ පදයක් තිබුණොත් ඒක ගේ කියන අර්ථේ බොහෝ විට චට්ටි පදයක් කියලා. තේරුණා. එතකොට මෙතන මේ කියලා තියෙන්නේ තුන්වෙනි තැනැත්තියගේ තුන්වැන්නියගේ මොදෙම් බොහෝ විට චතුත්ති චට්ටි පදයක් තිබුණොත් නාම පදයකට මුලින් චතුත්ති චට්ටි නොවන නාම පදයකට මුලින් බොහෝ විට ප්‍රථමාවකට මුලින් වගේ තිබුණොත් ඒකේ බොහෝ විට අර්ථය චට්ටි අර්ථයක් අයිතියක් ගැන හංගවන අවස්ථාව මේක චට්ටි පදයක් කියන ඉතිරි ටික තුන්වැන්නියගේ සහෝදරයා ගිනාවේ හරි ඊළඟ එක කියමු බලන්න
ස්වාමීනි ඒක තරුණියන් හතර දෙනාට තුන්වැනියාගේ මව
නෑ සොයුරා
මම නෙමෙයි සොයුරා අස්සෙන් පස් දෙනේ ගිනාවේ
එහෙම කියන්න පුළුවන්
ස්වාමීනි
නෑ බාතු කියන්නේ සහෝදරයෙ
භත්තු
කියන්නේ සැමියා
හතර දෙනාට කියලා
කියන්නේ මෙතන ඉතින් අර අර්ථය ගන්න පුළුවන් ඒ කියන්නේ චට්ටි අර්ථය දැන් කියපු විදිය අතුරින් කියන පදේ මොකද චට්ටියේ තියෙන නිද්ධාරණාර්ථය තියෙනවා නිද්ධාරණාර්ථය යෙදෙන විභක්ති දෙකයි චට්ටි හෝ සත්තමි හරි ඊළඟ එක පබෝදානන්ද සම් කියනවා
මයින් දීලා සත්‍යයේ වාස්තේ වාස්තේ මොනසේ කාලක කාලමක මගේ දියා හත්යේ වාස්තේ වාස්තේ වාගේ කල්වේ නේ
ඊළඟ එක රත්නානන්ද
මයින් තෝ සත්‍යයේ වාස්තේ චතු කි පුරුතේ සද්දි තුතියන් නගන පංසා
මයම්
අපි මේ චත්තේ වස්සේ අවුරුදු හරියට
නෑ චට්ට කියලා කියන්නේ මොකද්ද
හ්ම්
හය
වස්සේ
හා අවුරුදු 6කින් පස්සේ කියන අර්ථය නෙවෙයි මෙතන මෙතෙන් පටන් 6 වෙනි වර්ෂයෙහි ඉතින් අවුරුදු 6කින් පස්සේ කියන අර්ථය තමයි ඒ වුණාට මෙතන අපි කියද්දි පොඩ්ඩක් මේ විදිහටම කියන එක හොඳයි මේන් ඒ කියන්නේ මෙතෙන් පටන් 6 වෙනි වර්ෂයෙහි
හොඳයි
ඊළඟ එක ඔන්න පබෝදානන්දස් මගේ ප්‍රශ්නයකට උත්තරයක් කියනවා ඊළඟ එක කියවමු බලන්න මේ තොට සීහාසන කියන ಪದේ මොන විභක්තිද තේජානන්ද සම පංචමනි මොකද ඉවත් වීම බහැරවීම කියවෙන්නේ අපාදාන අර්ථය රජ්ජං දත්වා කියන තැන රජ්ජං කියන ಪದේ ගෞතම වංශය එයි කර්ම ಪದේ දත්වා කියන ಪದේ කර්මය කට අපගච්චි කියන ක්‍රියාපදේ කර්මය මොකද්ද කියමු බලන්න අරිය චිත්තායස්ම
අපගච්චි
ඒකේ කර්මපදේ මොකද්ද
ගියේ නෙවෙයි මේ වෙනස
තියෙන ඒක ဒုတိයද නෑ මං අහන්නේ මේ කර්මපදේ මොකද්ද කියලා අපගච්චි කියන පදේ
ඉවත් තුනේ රජේ
හොඳට බලලා කියන්න බැහැර ගියේ කුමක්ද? රජය කියලා අපි උත්තර දෙනවද? ඔක කර්මපදයක් නැති ක්‍රියාපදයක් නේ. අකර්මක ක්‍රියාවට ඉක්මනට ඒක කියන්න ඕන. අකර්මක ක්‍රියාපදයක්.
ගම මේ සීහාසනා කියන්නේ බහුවචන නෙමෙයි.
පංචමී එක වචනයි. සීහාසන නපුංසකරින් ගයි මට මතක විදියට. ආසන. දොට පංචමී එක වචනයි. සිංහාසන වලින් කියලා කියනවා ඈ. සිංහාසනයෙන් බහැර යාමාර්ථය යාමාර්ථයේදී මේ පදවල කර්මපදයක් නෙවෙයි තියෙන්නේ තේරුණා නේද හරි ඊළඟ එක ටිකක් අපි ඉක්මනට කියාගෙන යමු
පරක්කම බාහු භූතී පුප්පේ ලංකායන් ජයවද්ධනපුරි රාජ්‍යං කරි හයවෙනි පරාක්‍රම බව රජතුමා පෙර ලංකාවේ ජයවර්ධනපුර නගරයේ රාජ්‍ය කළේ
ඊළඟ කීයෝ හරි පාසලි
සිතියා සිස්සෙස් පංචවිස්ස දෙනු සිසුන් අසු අතරින්
අසුනියා 25 වෙනියා හරි
හියෝ ගම්බීරේ
ගම්බීරේ උදකී
ඊයේ යවුරු ජලයේ පටි වැටුනේ
වැටුනේ ඊළඟ එක
සම්හාකම් පිටරෝ එකෝ පන්තුනේ රස්තේ බහුවි මනුස්සී සද්දේ
බහුහි
බහුවි මනුස්සී සද්දේ අනුරාධපුරං ගන්ස්කන්ති සම්හාකම් පිටරෝ අපගේ පියවරු එකෝ පන්තුනේ රස්තේ මින් පස්සේ වර්ෂයේදී බහුවි මනුස්සී සද්දේ බොහෝ මිනිසුන් සමග අනුරාධපුරං ගන්ස්කන්ති අනුරාධපුරයට යන්නාක
ඊළඟ එක
දේසු පාඨශාලේසු
පාඨශාලාසු
ප්‍රතමාය තීසතං තිස්සා උපන් අන්ති මේ පාසල් දෙකේ
ළමු දෙක අතුරින්
ළමු
කෝ පඨමාය කියන එකේ තේරුම කිව්වේ
එස් මුල්
පඨමාය ශ්‍රීලිංගයි ඔය මොකක් දිහා බලාගෙනද ශ්‍රීලිංගෙන් තියෙන්නේ පාඨශාලා පදේ දිහා බලාගෙන එතකොට පළමුවෙනි පාසලි එතකොට පාසල් දෙක අතුරින් පළමුවෙනි පාසලි
පළවෙනි පාසලේ ළමුන් 300ක් ඉගෙන ගන්න
හරි ඊළඟ එක දෙවින්නම් ධනවන්තානම්
දෙවින්නම් ධනවන්තානම් ෘතියෝ තින් සපියා යාචකානම් දානං අදාසෙ ධනවතුන් තුන්
දෙන්නම් වචනයක ද්වින්නම් ධනවන්තානම්
ධනවතුන් දෙන්නාත්ෙන් ෘතියෝ තුන්වෙනියා
නේ ද්විතිය කියන්නේ දෙවැන්න
දෙවැන්න තිස්සාන තිස්තේකට යාචකාන දානං අදාසි දානයක් තිස්තේකට දානයක්
දුන්නේ ඒක අපි යා අර යාචක පදේ මුලට දාලා තමයි සාමාන්‍ය දැන් පාලි භාෂාවේදී ඔව් දානයක් දුන්නේය එතකොට දැන් පාලියේදී සංඛ්‍යා පදේ මුලට එනවා ඒවට අපි සිංහලේදී අර්ථ කියද්දි හතර දිනක් මිනිස්සු කියලා කියන්නේ සාමාන්‍ය නේද? අපි කියද්දි කියන්නේ හතර දිනක් මිනිස්සු වෙනවා කියලා කියන්නේ. අපි කියන්නේ මිනිස්සු හතර දිනක් වෙනවා කියලා නේ. ඒක නිසා ඉතින් මේ සිංහල behavior පොඩි වෙනසක් තියෙනවා. ඒතනක ඉතින් අපි මතක තියාගන්න ඕන. ඉතින් මේ විදිහට කියලා ඊට පස්සේ නැත්තම් කියන්න පුරුදු වෙයි. එනවා හතර දෙනෙක් ස්වාමින් වහන්සේලා කියලා නේද? ඒක නිසා එහෙම නැතුව අර සිංහල කියන ක්‍රමයට අපි කියමු. නේද? ස්වාමින් වහන්සේලා හතර දෙනෙක් එනවා. නේද?
නායන්තිසු නාරීසු සතියාය බත්තා ධනමා හෝති. නාන්නා උස්සියන් පස් දෙනාගෙන් තුන්වෙනියාගේ
පස් දෙනා අතුරින් ඕගෙන් පස් දෙනා අතුරින් කියනම කියන එක හොඳයි.
දෙනා අතුරින් තුන්වෙනියාගේ ස්වාමියා
ධනවත් වෙයි. ධනවතෙකු වෙයි. එතනක අපි තතියාය කියද්දි තුන්වෙන් නියගේ කියලා තමයි සාමාන්‍ය ස්ත්‍රී ලිංගේ කියන්නේ. තුන්වෙන් නියගේ
බත්තු
කියලා කියන්නේ ස්වාමියාට සැමියාට. භරතීති බත්තු කියලා කියන්නේ නේද? භරතීති පෝෂණය කරනවා කියන අතේ මට මතකෙ විදියට. හරි. ඊළඟ එක ධනවතෙක් කියලා තමයි කියන්නේ. ධනවතෙකු කිව්වොත් ဒုတိය වෙනවා. අර්ථය
බත්තම් පචන්තිනම්
පචන්තිනම්
තිස්සන්නම් තිනම් දුතියා නහයිතුම් ගමිස්සති
කිම්
බත්තම් පචන්තිනම් තිස්සන්නම් බත් උයන්නම් බත් උයන්නියන්ගේ උයන්නියන්
තුන් දෙනාද හරි තුන් දෙනා තමයි නෑ තුන් දෙනා තමයි තුන්
දෙනාගේ දෙවෙනියා නැහැ
ගහන්නට යයි ඔව් ඒ පද හතරම එකට කියවෙන්න ඕන අර්ථය ගන්න බත්තම් පචන්තිනම් තිස්සන්නම් ඉතිනම් එතකොට බත්තම් කියන පදේ පචන්තිනම් කියන කිතක පදයේ කර්මය පැහැදිලිද බත් පිසින්නා වූ ස්ත්‍රීන් තිදෙනා අතුරින් දෙවැන්නිය නෑමට යන්නාය යන්නීය කියලා කියනවා නේද? හරි. ඊළඟ එක
බබරා පතන වස්සම් බාරාණසියන් ඉතිපතනා රාමේ විහෙරි.
ඒක කියන්න ඕනේ නෑ තේරෙනවනේ නේද? මේ ඊළඟ එක තේජානන්ද සම කියමුද?
සදාසෝ පංචන්න නිකුණ
සෝ කියන පදේ කොහොමද පරිවර්තනය කරේ? කවුරු දිහා බලාගෙනද ඔය ඒ කියලා තියෙන්නේ මොන පදේ දිහා බලාගෙනද? විභක්තිය කියමු බලන්න. පංචන්නම් කියන පදේ කවුරු දිහා මොකද්ද විභක්තිය? කලින් වාක්‍ය කියවන එක අහගෙන හිටියේ. එහෙම නැහැ එතන කියලා හිතලා කියන්න බලන්න ඔය සෝ කියන්නේ. ඔන්න ඔය නිසා තමයි මම අර කලින් කිව්වේ සමහරට අපි එක වාක්‍යයක් විතරක් ගත්තොත් අපිට හරියට අර්ථ කියන්න බෑ. පූර්ව අපර සම්බන්ධය අපිට හොඳට දැන් පිලාටුවාව කියවද්දී මේ පූර්ව අපර සම්බන්ධය කියන්නේ භාග්‍ය තුනන්තම දේශනා කරලා තියෙනවා. පුබ්බාපර කුසලෝ හෝති කියලා නේ. එතකොට මේ පූර්ව අපරයේ පිළිබඳව අපි දක්ෂයක් වෙන්න ඕන. ව්‍යංජන කුසලෝ හෝති, අත්ථ කුසලෝ හෝති, ධම්ම කුසලෝ හෝති, නිරුත්ති කුසලෝ හෝති වම දේශනා කරනවා. එතකොට එතනදීම දේශනා කරනවා පුබ්බාපර කුසලෝ හෝති. පූර්ව මට හරියටම වචනේ මතක නෑ මතක විදියට. එතකොට පූර්ව අපරයේ පිළිබඳවත් අපි දක්ෂ වෙන්න ඕන. මේ පූර්ව අපර සම්බන්ධයෙන් ගලපන්න දක්ෂ වෙන්න ඕන නැත්නම් අපි අර්ථේ වැරදියට ගන්න. තේරුම්? ඒක සම්බන්ධයක් තියෙනවා. සෝ ඒ භාග්‍යවතුන් වහන්සේ කියලා අපි අර්ථය කියනවා.
පංචන්නම් විකුණ
පස් දිනෙකටද ඔව් පත් ඒ කියන්නේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට
බහුන්න මනුස්සානංච බෝ මිනිසුන්ටද දේවානංච දෙවියන්ටද පටමන් ධම්මං පරම ධර්මයෙන් දේශේති දේශේති දේශනා කළේ
ඒ තැනකදී. ඔව් ධම්මං පදේ හදාගෙන තියෙනවා ඔක. පරණ පොතේ එහෙම තිබිලා තියෙනවා. හරි දෙසුසේක කියලා අපි කියන්නේ භාග්‍යතුන් වහන්සේනි. ඔව් දෙසුසේක. ඔය දේවානම් කියන පදෙත් එක්කත් බහුන්නම් පදේ අර්ථය අපි ගන්න එකයි වඩා යුතුය. ඒ වගේ බොහෝ තැනකේ චකාරයෙන් කලින් තියෙන ඒ පද සංග්‍රහ කරනවා. එතකොට බහුන්නම් මනුස්සානම් බහුන්නම් දේවානම් බොහෝ මිනිසුන්ටද බොහෝ දෙවියන්ටද කියන අර්ථය.
අනිකන්නම් කියන එක පස් දෙනාටත් කියන්නේ මේ පුළුවන්. ඒ කියන ගැල්ලා අදින් දාලා
චර් පදෙත් තියෙනවනේ කියලා. හරි.
අංජෝගී විකුද්ද පිටින් තව පදෙත්.
නෑ එතනක සමහර තැනක එහෙම දේශනා කරලා තියෙනවා. දැන් සූත්‍ර දේශනාවෙත් පිළිම තියෙන බික්කු කියන පදේ. ඉතින් මේ බික්කු කියන පදේ ඇතරම තින් අර්ථ ගොඩක ගිහින් තියෙනවා. එතනක කියන්න පුළුවන් බික්ක තීති බික්කු. චින්න භින්න පට ධරෝති බික්කු. ඒවලේ අර්ථ ගොඩක තියෙනවා. නැතුව දැන් භාග්‍යතුන් වහන්සේගේ ඒ ශාසනයේ පැවිදි වුණ කෙනා විතරක්ම නෙවෙයි බික්කු කියන පදෙන් කියවෙන්නේ. ඔව් ඒක තමයි මම කිව්වේ. පිළේම තියෙන බික්කු කියන පදේ. දේමේ භික්කවේ යන්තා පබ්බජි තේන සේවි. හරි. අනිත් පැත්ත අපි කීපයක් කතා කරන් යමු. ගැටලු තියෙන තැන ටික විතරක් නේද? කියන්න බලන්න ඉක්මනට. නැත්තම් අද වෙලාව මදි වී ඉතිරි ටික ඉස්සරහට යන්න. නෑ, ගැටලු තියෙන තැන ටික විතරක් අපි කතා කරමු. 8යි 9යි. කවුද කියන්න පුළුවන්? අටවෙනි එක තමයි නේද? ඒක තමයි දැන් කියන්නේ. සුගතවන් සර් තමයි කියමු බලන්න.
සත්තමෝ එද්වචනානේ සත්තමස්සෙද?
ඔව්.
සත්තමස්ස එද්වචන නාමස්ස.
නාම කියලා ගත්තොත් කමන්නේ. නාමස්ස කියන්න පුළුවන්. නාමස්ස
රාජස්ස.
ඔව් එහෙනම් රාජස්ස කියලා පදයක් ඇදෙන්නේ රාජි ශබ්දයෙන්. රාජිනෝ කියලා කියන්න පුළුවන්, රාජිනෝ කියන්න පුළුවන්. ඒ පදේ අපි දැන්ට නොගෙනියමු, මොකද රාජ පදේ අපි කතා කරේ නැති නිසා. භූපතිස්ස.
පුත්තෝ.
මේකේ ඉස්සෙල්ලාම අපි වෙන් කරගන්න ඕන කර්තෘ කර්ම ආදිය. එතකොට මේකේ ක්‍රියාව මොකද්ද? කලුරිය කලේය. කාලමකාසිනි. එතකොට මේ කලුරිය කලේ කවුද? පස්වෙනි ජෝච් රජුරෝනි පුතානි. එhmenan එයා තමයි ප්‍රථමවට එන්න ඕනේ.
එහෙමයි.
ඔව් පංචමෝ.
පංචමෝ
පුත්‍ර ඌ කියන පදේ විශේෂණ නිසා ඒකත් ප්‍රථමාවෙන් ඉන්නේ. පුත් ඌ පුත්තෝ. පංචමෝ.
පංචමෝ පුත්තෝ.
නෑ නෑ. පුත්තෝ පංචමෝ ජෝජ් නාම රාජ භූපති.
පුත්තෝ පංචමෝ ජෝජ් නාම රාජා
භූපති.
ඉතෝ තින්න තත්
මේන් වසර 3කට පෙර. ඒක යටින් දීලා තියනවා නේද? තින්නම් වස්සානම් උපරි. ඉතෝ
ඉතෝ තින්නම් වස්සානම් උපරි.
හරි. පැහැදිලිද නේද?
සත්‍යෙනි ඇඩ්ඩ රජුගේ කියන්නේ.
ඔව්. සත්ත මස්ස
ආ ඒක මේ
සත්
චට්ටියෙන් කියන්නේ
විශේෂණ පදයක් නේ
සත්තමෝ කියන්නේ
බෑ බෑ සත්ත මස් මොකද විශේෂ
වස්කාටයි අමුණ්ඩටයි දෙකටම වස්සානම් කියලා
තින්නම් වස්සානම් කියන එක ඔව් ඔව් අනිවාර්යයෙන්ම තින්නම් කියන පදේ විශේෂණ පදේනේ වස්සානම් කියන පදේ වර්ෂ කීයද වර්ෂ ගානත් එක්ක විශේෂණව යන පදේ තමයි වර්ෂ තුන කියලා කියන්නේ පද දෙකම ඒතකොට චට්ටියෙන් එන්න ඕනේ ඔව් එඩ්වර්ඩ් බූපතිස්ස කියලා ලිව්වොත් සමාස කරලා එතකොට ඒ දෙකේ ඒක චට්ටියට එන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් එඩ්වර්ඩ් නාමස්ස බූපතිස්ස කියලා කිව්වත් කමන්නේ. එඩ්වර්ඩ් බූපතිස්ස කිව්වත් කමන්නේ. සප්තමස්ස එඩ්වර්ඩ් බූපතිස්ස පුත්තෝ පංචමෝ ජෝර්ජ් බූපති ජෝර්ජ් නාම බූපති
නාමෝ
නාමෝ කිව්වත් කමන්නේ නාම බූපති කිව්වොත් එහෙමත් කියන්න පුළුවන් සමාස කරලා නාමෝ බූපති කියලා ලියාගන්න තාම සමාස පාඩම කෙරිලා නැති නිසා ජෝර්ජ් නාමෝ බූපති ඊතෝ තින්නම් වස්සානම් උපරි ඊතෝ තින්නම් වස්සානම් උපරි කාල මකාසි හරි
තින්නම් කියලා එක්කම
දෙකම හරි එක තින්නම් කිව්වත් හරි තින්නම්නම් කිව්වත් හරි පදේ තිබුණා නේද දෙකම තියෙනවා ඉන්න මින්නන්නම් කියලා සූත්‍රයක් තියෙනවා කච්චායි හරි ඊළඟ එක අපි පබෝදානන්ද නවවෙනි එක අමාරුයි කියව නේද කවුද කිව්වේ නමේ නවවෙනි එක එහෙනම් කවුද කියන්නේ ගෞතම වංශයස් බරමුද
නමේ
හා තතු ඉබ්බිති අත කියලා ගන්නවා
තතු
අපරෝ කියන එක නම් යෙදෙනම අඩුය ඔය අර්ථයේ තතෝ කියන එක බොහෝ විට යෙදෙනවා ඉබ්බිති කියන අර්ථයේ තතෝ නිපාතේ ඉන්පසු ඉබ්බිති
ඉන්පසු
අත කියලා ගන්නවා හරි
අත
තතු මහ ප්‍රාණතා යන්නේ
ඉන්පසු ඔහුගේ පරමයේ පුත්‍රයා අටවැනි ඇද්ද නම් රජවිය අත පස්ස පරමයේ පුත්‍රයා පතමෝ පුත්‍රෝ අටවැනි අටවැනි
ඒ ඔක්කොම යන්න ඕන ප්‍රතමාවින් ඈ පළමුවෙනි පුත්‍රයන් රජ වුණේ කවුද?
පළවෙනි.
එයාමනේ. ඒ ඔක්කොම දැන් අපි බලන්න ඕන මේ රජ වුණානේ. රජ වුණේ කවුද?
එඩ්වර්ඩ්
කියන ඒ පළවෙනි පුතානේ.
පළවෙනි.
එයාම තමයි අටවෙනි එඩ්වර්ඩ් කියලා කියන්නේ. එතකොට අර පළවෙනි පුතාමයි. හරි.
අත තස්ස පතමෝ පුත්තෝ අටමෝ ඇඩ්වර්ඩ් නාම
භූපති
භූපති
අහෝසි
හෝති
හෝති කියන්නේ වෙයිනි මේක වියනේ අතීත කාලයි අහෝසි අහෝසි විය නෙවෙයි ඒ තැනක අපි කියන්නේ අහෝසි විය කියලා පරිවර්තනය කරන්න
ඕනේ. එඩ්වර්ඩ් නාමද
නාමෝ කිව්වනම් නාම කිව්වත් කමක් නැහැ සමාස කරලා එතකොට. එතකොට මේ දෙක එකට ලියවෙන්න ඕන. 12 ඒක ඉච්චර අමාරු නෑ නේද?
මම චත්තම බාතුරෝ
බාතා
බාතා බාතා බාතා සතු සතු කියන සම්පි දස දිව සේහි විජ
දස වෙනිදා එතකොට සප්තමී මෙතන දස වෙනි දිනෙහි කියලා අර්ථයයි මෙතන ඉන්නේ එතකොට අර කාලයක් ගත කිරීම නෙවෙයි මෙතන අදහස් කරන්නේ. දසවැනි දිනෙහි. දසවැනි කියන එක. දසවැනි. දැන් වැනි කියලා කියද්දී අපි සංඛ්‍යා ක්‍රම සංඛ්‍යා දසමේ
දසමේ
දිවසි
ආගමිස්සති
වෙන්නේ
ඈ
සිව්වැනියනේ සිව්වැනිය කියලා කියන්නේ සිව්වැනි සහෝදරයා සමගනේ සිව්වැනි සහෝදරයාදී සහෝදරයා පුල්ලිංගයි
දසමේ දිවසේනේ
පුල්ලිංග පදයක් වෙන්න ඕනේ චතුත්ථේන සද්දින් ඒක තව ගැටලු තියෙනවද අහන්න බලන්න නෑ මේ දැන් කියපු එක පැහැදිලිද දසම පදේ නෑ මෙතන දසම පදේ මෙතන මේක එතකොට වර්ණගෙන්නේ දසම පදේ පංචම පදේ වගේ දැන් මෙතනින් එහාට තියෙන හැම පදයක්ම හැම සංඛ්‍යා ශබ්දයකම කෙලවරට මයන්නන එකතු වෙන්නේ මතකෙදි දැන් ඒ නිසා තමයි මේ ටික ලියලා නැවැත්තුවේ හයෙන් පස්සේ තියෙන සියලුම සංඛ්‍යාවලදී සංඛ්‍යාවේ අගට මයන්න එකතු වෙන්නේ ඒ වැනි කියන අර්ථය කියන්න ක්‍රම සංඛ්‍යාව හදාගන්න එතකොට ඒවට වෙනම මෙහෙම සංඛ්‍යාවක් නැහැ දැන් එකට නම් කිව්වේ ඒක කියලා පළවෙනි කියද්දී අපි පටම කියලා පොඩක් පොඩක් ශබ්දේ වෙනස් වුණා දෙකට කිව්වේ ද්වි ශබ්දය ද්වි හැබැයි ඒකේ ක්‍රම සංඛ්‍යාව හදාගද්දී ද්විතීය කියලා පදේ පොඩක් වෙනස් වුණා තුන්වෙනි එකට කිව්වේ තී කියලා පදේ හදාගද්දී තතිය කියලා පොඩක් වෙනස් වුණා චතු කියන එක චතුත්ත වුණා වෙනස් වුණා පංචම කියන එක නම් වෙනස්ුනේ නැහැ. පංච කියන එකට කෙලින්ම මයන්නක් එකතු වුනේ. චට්ට කියන එකත් වෙනස් වුණා. ච කියලා තිබුණ එක චට්ට කියලා වෙනස් වුණා. හයවෙනි කියද්දි. හතේ ඉඳන් එහාට ටික වෙනස් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම ඒ සංඛ්‍යා ශබ්දයටම කෙලවලට මයන්න එකතු වෙලයි හදාගන්නේ. හත්වෙනි, අටවෙනි, දසවෙනි ඒ ක්‍රම සංඛ්‍යාව හදාගද්දි කෙලවලට මයන්නක් එකතු කරගන්නවා.
ඒක දසමේ දිවසේ දසම
දිවසේ දෙකම හරි. දසමියේ දිවසේ කිව්වත් හරි. දසම දිවසේ කිව්වොත් සමාස කරලා. පද දෙක එක මුල් පදේ විභක්ති අයින් කරලා. එතකොට සමාස. එහෙම ලියනවා නම් වචන දෙක එකට ලියවෙන්න ඕන. නැත්තම් දසමියේ දිවසේ කිව්වොත් වෙන් කරලා ලියන්න ඕන වචන දෙක. බුද්ධ ශබ්දේ වගේ ඒ ශබ්ද වර්ණගෙන්නේ. එතකොට පංචම ශබ්දයත් ඒ වගේ. මෙතෙන් පටන් 10 වෙනි දිනේ කියලා කිව්වත් කමක් නැහැ. ඒක ඊතෝ දසමේ දිවසේ කිව්වත් අර්ථේ හරි. මෙතෙන් පටන් අද පටන් 10 වෙනි දිනයෙහි. එහෙම නැත්නම් දසමේ දිවසේ කිව්වත් අර්ථය අපිට තේරුම් ගන්න පුළුවන්. කීවෙනි එකද 15 වෙනි
සුත්‍රාමි භූපති සතු වීසති වස්සාන අනුරාධපුරේ රජ්ජම් හරි
අකාසි හරි ඒකේ ගැටලුව තිබ්බේ මොකද්ද චතු වීසති වස්සානි කියලා කියන්නේ
වස්සේ කියන්නේ
වස්සේ කියන්නත් පුළුවන්. වස්සානි කියන එක වස්ස කියන පදේ අපි තියන්න ඕන ဒုတိයාවෙන් උතනේ. විභක්තිය තියන්න ඕන ဒုတိයාව. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. විභක්තියේ ඒ ဒုတိයා විභක්තියට අදාළ බහුවචන පද දෙකක් තියෙනවා. චිත්ත ශබ්දේ වගේ ඉවර නැගින්නේ වස්ස ශබ්දේ එතකොට. ඒකේ කැමති එකක් තියාගන්න පුළුවන්. වස්සං වස්සේ වස්සං වස්සා වස්සානි වස්සං වස්සේ වස්සානි. ဒုတိය බහුවචනි වස්සේ වස්සානි කියන දෙකම තියෙනවා. රාජ්‍ය කරිය කියද්දිද? ඒක තමයි මම අර කිව්වේ මේ අච්ඡන්ත සංයෝග ဒုတိයව කියලා. ඉතින් අවුරුදු 24 වෙන කවුරුත් ඒ අතර එක හිටියේ නෑ නේද? අවුරුදු 24 මේතුමා තමයි රජ වුනේ. අච්ඡන්ත සංයෝග ဒုတိය. සත්තමියනේ ඒ කාලය තියන්න පුළුවන්. ඒ තියන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒකයි මම කිව්වේ. කාලයක් ගැන කියෙවිදී ඔන්න 80ල් වෙලාවෙහි මේ වැඩේ කළා. ඒතකොට ඒ වාක්‍ය අනුව අපිට තේරුම් ගන්න පුළුවන්. උදේ වරුවේහි මේ වැඩේ කළා. ඉරිදා දවසේහි මේ වැඩේ කළා. කිව්වොත් ඒ එතනදී කාලය හඟවන පදේ තියන්නේ සත්තමී. එහෙම නැතුව අර යම් කාලයක් පුරාවට යම් සිදුවීමක් වුණා නම් යම් කාලයක් පුරා මේ දේ වුණා කියලා කාල පරාසයක් ගැන කියවෙන තැනක් තියෙනවා නම් ඒ කාල පරාසය ගැන හඟවන සංඛ්‍යාව තියෙනවානේ. ඒක ඒ ටික බොහෝ විට ද්විතියාවෙන් තියෙනවා. එදින්නේ දැන් කාල පරාසයක් නේ අවුරුදු 24ක් කියන්නේ කාල පරාසයක්. අර නිශ්චිත කාලයක් නෙවෙයි. ඒක නිසා මතක තියාගන්න තියෙන්නේ අර කාල පරාසයක් ගැන අකණ්ඩව සිදුවන යම් ක්‍රියාවක් තියෙනවා නම් කාල පරාසයක් පුරාවටම ඒ කාල පරාසය හඟවන පදය තියන්න ඕන ද්විතියාවෙන්. එහෙම මතක තියාගන්න.
කමං හරි. එතන සියල අවුරුදු 24ක් කියනකට නම්
චතු වී සති වස්සානි.
වී සතින් වෙන්නේ
නැහැ. චතු වී සති පදේ දැන් මෙතන ဒုတိယානේ. ඔව් වී සතින් වස්සානි කියන්නත් පුළුවන්. චතු වී සතින් වස්සානි කියන්නත් පුළුවන්.
වී සති කියන්නත් පුළුවන්.
පුළුවන්. සමාස කරලා.
ආ සමාස ඒක
බොහෝ විට හැබැයි ඔය තැන්නම් සංඛ්‍යාව බොහෝ විට යෙදෙන්නේ චතු වී සති වස්සානි. ඒ විදිහටමයි බොහෝ විට දේශනාවේ නම් තියෙන්නේ. දැන් තාම ඉතින් සමාස පාඩම කිරලා නෙමෙයි. ඔව්. චතු වී සතින් වස්සානි.
මේක
කොහොමද කියන්න බලන්න ඕන ප්‍රබෝධානන්ද සතු
වී සති වස්සානි.
නෑ මුල ඉඳන් කියන්න ඕන.
දුක්ඛාවිනි රූපති චතු වී සති වස්සානි සංඝාද පුරේ රජ්ජං
අකාසි. රජ්ජං අකාසි කියන එක හොඳයි. කරි කිව්වත්
හරි. මේ වස්සාන් ඒ කියන්නේ මේ
ဒုတိය බහුවචනයි කියන එක මතක තියාගන්න. එච්චරයි මේ සංඛ්‍යාව. සංවච්චරාණි හරි වස්සාණි හරි කැමති වචනයක් දාගන්න. ඒ පදේ ඉන්න ඕන හැබැයි ဒုတိයාවේ.
එහෙ වස්සාන් කියන්නේ නැහැ.
බෑ. ඉතින් වර්ෂ එකක් නේ වස්සාන් කියන්නේ. වර්ෂ ගොඩ දැන් වර්ෂය 24ක් කියදී එකයිද?
බහුවචන.
ඔව් බහුවචන. හරි නේද? එක ගැටුම් නැතු වෙටි. ඊළඟ එකේ එහෙමනම් ඉක්මනට අපි මේක නම් ඉච්චර ලොකු විශේෂත්වයක්වත් නැහැ. ඉතින් කලින් එක වගේම තමයි. ඒකේ තව අමාරු ඒවා විතරක් තියෙන ඉක්මනට කියන්න බලන්න.
අර වචනයි දෙන්නේ.
ආ අබින්හං ඒ ඕ ඕ. ඒකේ අපහැදිලි තැනක් තියෙන ඉක්මනට අහන්න බලන්න. කීවෙන එකද? 7. හරි. කවුද කියන්නේ? මොකද ගෞතම නන්ද
සෝසෙටි පංචදා විවිධිත්වා පංචන්න විතරණ අදාසි සෝසෙටි ඒ සිටුතෙන් පංචදා
විභජිත්වා පදෙත් එක්කම කියන්න
පංචදා විවිධිත්වා ධානය පහකට බෙදා
කොටස් පහකට බෙදා එහෙනම් පස් ආකාරයකට ඔය 10 ප්‍රත්‍ය තද්දිත ප්‍රත්‍යක්. ඒක එතකොට ආකාරාර්ථයේ ආකාරාර්ථය හඟවන තද්දිත ප්‍රත්‍යක්. එතකොට පංචදා කිව්වොත් පස් ආකාරයකට. ද්විදා කිව්වොත් දෙආකාරයකට. කොටස් දෙකකට කියන අර්ථ තියෙනවා. ක්‍රම පහකට කියන අර්ථය. මෙතන හැබැයි කොටස් කියන අර්ථයක් තියෙනවා. එතකොට කොටස් පහකට. කොටස් පහකට කියලා කියන
පංචන්න විතර දිනේ පස් දිනකට අදාස්
දුන්නේ යයි. හරි. එතකොට මේක ඇච්චර අමාරු නන්නේ.
සෝ කියනවා කියන්නේ.
ආ සෝ සෙට්ටි. එතකොට සෝ පදේ තියෙන්නේ ප්‍රථමාවෙන්. සෙට්ටි කියන පදේ දිහා බලාගෙන. සෝ සෙට්ටි ඒ සිටුතුමා. හරි නේ.
මේ
තුන්වෙනි එක ගන්න. තුන්වෙනි එක. ඒක අට්ඨාන්න නෙවෙයි හදාගෙන තිනේ. අට්ඨාන්න. තියේ හදාගෙන.
තුන් එකක්ද කියලා ඒක.
හදලා නැහැ නේ. තුන්වෙනි එක.
මොකද්ද
හදාගෙන නැහැ ගොඩක් කට්ටිය. එහෙමනම් ඒ හදාගත්තු නැති කගේ හරි පොතක් බලාගෙන හදලා තියෙන්නේ. නේද? හරි. තව ගැටලු තෙන් තියෙනම් අහන්න බලන්න.
ඒක හදන්න.
අනිත් ඒවා ගැටලු නැද්ද? දහවෙනි එක කියමු බලන්න. කවුද? හරි විලාසය.
මම අත්දැකීම් බාහිරනයි ලැබෙච්චු දුකම ඇති. මගේ සහෝදරයන් අට දිනාගින් සතර වෙන 100 වර්ෂය
කරගෙන. ගෙන් කියලා කියනවට වඩා අපි 얘තනක අතරින් කියන පදේම කියන එකයි හොඳ. සහෝදරයන් අට දිනා අතුරින්. හරි. ගෙන් කිව්වොත් නැත්තම් සමානව පැටලෙන්න පුළුවන් පංචමී අර්ථයද කියලා. මොනවා හරි නේද?
ඒ දුක්ඛං කියන වචනේ ආසන්න බාහුව
දැන් බොහෝ දෙනෙක් කියන්නේ ඒක බාහුව දෙනෙක්. ඒකනේ අර ක්‍රියා විශේෂණ ගැන අපි කතා කළේ. ක්‍රියා විශේෂණ ဒုတိය ඒක වචනයෙන් තමයි බොහෝ විට යෙදෙන්නේ කියලා කියන්නේ. තතිය වෙනොත් යෙදෙන්නේ. ඕකම කියන්න පුළුවන් දුක්ඛේන දුක්ඛේන වසති කියන්නත් පුළුවන්. විස්තරේ කතා කරාම අපි කලින් දවසේ නේද? එතකොට ဒုတိය ඒක වචන වගේ තමයි බොහෝ විට යෙදෙන්නේ. තතිය වෙනොත් යෙදෙන්න පුළුවන්. දුක්ඛේන ජීවති. සුඛේන ජීවති. ඒ විදිහට.
නවවෙනි එක.
නවය දෙකක් තියෙනවා නේද? කලින් එක අට කරගන්නේ. අටද නවයද එතකොට? ඒකේ අසරතං කියලා කියන එක අස්සා කියලා හදාගන්නේ. පඨමං තේ අස්සා රතං සමං ආකඩ්ඩින්සු. අස්සා කියලා හදාගන්න.
රතං කියලා ලයි
කරනවා. රතං පදේ වෙන් කරගන්න ඕන.
අස්සරතේ අස්ස
නෑ ඒක වැරදිලා තියෙන්නේ එතන. අස්සා අස්ස රතන් නෙවෙයි ඒක. අස්සා කියලා ඊළඟට රතන්. අස්සයෝ කියන්නේ. තේ අස්සා ඊට පස්සේ වෙන් කරගෙන රතන්. රතජ කියන අර්ථය.
අස්ස රතන් කියන්නේ අස්ස රතේ.
එහෙම නෙවෙයි. අස්සා රතන් සමන් අකඩිය. හරි ඒක කියමු බලන්න එහෙනම් කවුද කියන්නේ ජිනසිරියයස් මම ගොඩ වෙලාවකින් කිව්වෙත් නෑ නේද හරි පඨමං කියන එක උතන අපි අර්ථ කියන්න ඕන පළමුව කියන ඈ
පළමුව ඕ අස්වරතේ
ඈ ආයේ තර්කම කියනවා මේ හදාගත් දැන් කියපුව එක අහන් හිටියේ නේ තේ අස්සා ඒ අශ්වයෝ වේගෙන් කියලා වෙති.
වාක්‍ය දෙකකට
පදම. ආයෙ දැන් කලවම්
කරා. ඒක නම් අර කියන්න පුළුවන්නේ පඨමං තේ අස්වරත. ඒ කියන්නේ ඒක ඕහු කලමුව අස්වරත සමලෙස
කියන්න පුළුවන්. ඉතින් මේක මම මේ හදලා තියෙන්නේ පරණ පොතේ තිබ්බ විදියට. පරණ print එකේ තිබුණු විදියට තමයි නිවැරදි කළේ. ඉතින් අපිට වාක්‍ය හදාගන්න පුළුවන් වෙන ක්‍රමවලට. දැන් එහෙම වුණොත් දැන් ආයේ සමාස පාඩම අතු ගන්නන්න වෙනවනේ. දැන් අස්සරත කියන පදේ හැදුනේ කොහොමද? එතකොට ඒක සමාස පදයක් නේ. පඨමන්ති අස්සා පළමුව ඒ අශ්වයෝ රතං සමං ආකඩ්ඩින්සු රතය සමව ඇද්දාහ ဒုတိယං දෙවනුව සීගං ධාවින්සු වේගයෙන් දිවූහ. දොරේ ဒုတိယං කියන පදේ ඔය අස්වයෝ දිහා බලාගෙන හිම නෙවෙයි තියෙන්නේ. තේරුණා නේද? දෙවන්නා වේගෙන් දිව්වා හිම නෙවෙයි. එහෙමනම් ဒုတိယෝ වෙන්න ඕන. දෙවැනිව කියන එකයි යොතන අර්ථය. ඒ දුවපු ආකාරය විස්තර කරන්නයි යොතන තියෙන්නේ. එතකොට ක්‍රියා විශේෂණ විදිහටයි යොතෙන් අර ඉතිව තියෙන්නේ.
12 ඨානම් කියන්නේ
තැනින් කියන එක. ඨාන කියන්නේ තැනට.
තැනින්.
හා. අන් තැනකට කියන එකයි. වෙනත් තැනකට. ඒක අර A1 චත්වා කියන එක වත්වා කියලා හදාගෙන ඇතිනේ නේද? වත්වා වත්වා. අනිත් පැත්ත තව තියෙනවද ගැටලු? තියෙනම් අහන්න බලන්න ඉක්මනට. වත්වා කියා. ඒවං වත්වා මෙසේ කියා.
නහි
නෙවේ ඒ වචනේ. නහි. නහි නෙවේ. නිපාත දෙකක්. න නිපාතය සහ හී නිපාතය. නහි වේරේන වේරාණී සම්මන්තිද කුද්ධාචන නේද? කොහොමද පදේ දොර හැදෙන්නේ? ඉද මේ ලෝකයෙහි වේරේන වෛරයෙන් වේරං වෛරය න සම්මන්ති කුදාචනං කිසි කලෙක න සම්මන්ති නොසංසිඳෙත් නොසංසිඳෙයි
නෑ
න හි කියලා තියනවා න හි නෑ කියන එක නෙමෙයි
මට අහලා දුරු තියා
කුචි පාලි නෙමෙයි
එය බලන්න
ඉස්සරහ යනවාන්න
හරි අනිත් පැත්ත තව ගැටලු තියෙද ඉක්මනට අහන්න බලන්න මේ පාලියට පරිවර්තනය කරන්නේ වගේ ගැටලු එහෙම තියෙනවද පාලියට පරිවර්තනය කරනකොට කොහොමද දෙවරක් කියලා කියන්නේ? ඒ වරක් කියන පදේ දීලා නැද්ද මෙතන? මේ තී ක්‍රියා විශේෂණ ටික බලාගෙන ඇවිල්ලා නැහැ.
බලන්න.
එතකොට එතන මෙහෙම ප්‍රත්‍යක් තියෙනවා. තද්දිත ප්‍රත්‍යක්. සංඛ්‍යා තද්දිත කියන්නේ. මේ කොටස එකතු වෙනවා සංඛ්‍යා ශබ්දයට. එතකොට ඒ වාර ගණන කියන අර්ථය එනවා. දී ශබ්දයේ එකතු වුණත් දික්ඛත්තුම් කියලා පදේ හැදෙන්නේ. එතකොට අර්ථය දෙවරක්. තී ශබ්දයේ එකතු වුණොත් තික්ඛත්තුම් තුන් වරක්. හතර චතුක්ඛත්තුම් පංචක්ඛත්තුම් සහස්සක්ඛත්තුම් මම පද හදාගත්තේ. එතකොට ඒ වගේ අර්ථය දහස් වරක් අන්නෝ චක්ඛත්තු පරමං. ඒ හයවරක් පරම කොට හයවරක් උපරිමේ දක්වා
හයවරක් හය කියන්නේ
හයවරක් හයවරක් හය ඒ එතනදී අපි හයේව හයක් කියලා කියනවනම් එතනදී කියන්න ඕනේ චක්ක හයක් චක්ක කියලා කියන්නේ හයේ ගොඩක් කියන අර්ථය ඒකත් ච ශබ්දයට සමූහාර්ථක ප්‍රත්‍යයකට වෙනවා චක්ක කියලා පදේ හැදෙනවා. එතකොට කයන්න දිත්ත වෙලා චක්ක කියලා පදේ හැදෙනවා. චක්ක කියන එකේ තේරුම හයේ ගොඩක් කියන එකයි. හයේ සමූහය කියන එකයි.
චක්කරේ
කියන එක නේද? ආ එහෙම හැදෙන්නේ හැබැයි චක්‍රය කියන අර්ථය ඒක නම් කොහමද හයේවම නෙවෙයි නේ කියන තියෙන්නේ.
චක්කවරණ කියන අර්ථ
එතන එහෙම අර්ථයක් නෙවෙයි. චක්ක කියන පදේ අර්ථ ගොඩක් තියෙනවා. චක්‍රය කියන අර්ථයක් තියෙනවා. චක්කවර අංකිත. එතන කියන්නේ උතුම් වූ චක්‍ර ලක්ෂණයෙන් අංකිත වූ. භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිපාදයේ චක්‍ර ලක්ෂණේ තියෙන නිසා තමයි එතන චක්කවර වරංකිත කියලා කියන්නේ. වර චක්කේන අංකිතං චක්කවරංකිතං කියලා පදේ හැදෙනවා. එතකොට උතුම් වූ වර වර කියන්නේ උතුම් කියන අර්ථය. උතුම් වූ චක්‍ර ලක්ෂණයෙන් අංකිත වූ. උතුම් චක්‍ර ලක්ෂණයෙන් සලකුණු වී ඇති කියන අර්ථය. ඒතර මෙතන චක්ක කියන එකේ මෙතන තේරුම හයේ කොටසක් කියන එකයි. ඒතර හයේ ඒව හයක් කියලා කියන්නේ ච චක්කාන්.
ච
චක්කාන්. වෙන කොහොමද?
වරම්
කාලද? එහෙම. හයව හයයි.
ඔව්.
දිත්ත කියන්නේ දෙගුණයක් කියන අර්ථය.
දෙපාරක් කියන්නේ දෙවරක්.
ඒ දෙපාරක් කියන්නේ දෙවරක් කියන එකද?
දේ
මග්ගම්. දේ මග්ගම් කියන්නේ? දේ මග්ගම්. ඔක කියනවාද කියලා පොඩ්ඩක් බලන්න. මග්ග කියන එක ඒ අර්ථයේ තියෙනවා දේ දේ පරියායන් ඒ වගේ කියලා තියෙන ඇතැම් තැන් තියෙනවා. හැබැයි දෙවරක් කියන අර්ථයේ හැමතැනම නම් යෙදෙන්නේ නැහැ. මග්ග කියන පදෙත් යෙදලා තියෙනවා. හතරේව හතරේ ගොඩවල්. එතකොට චතුක්ක කියලා එතන කියන්නේ. චක්ක කියන එක වෙනුනට චතුක්ක. චතුක්ක කියන්නේ හතරේ රාශියක් කියන අර්ථය. චතු චතුක්කානි. චතුක්ක චතුක්කානි නෙමෙයි. චතුක්ක කියන්නේ හතරේ රාශියක් කියන අර්ථය. හතරේ සමූහයක්. හතරේ සමූහ හතරක් කිව්වොත් චතු චතුක්කානි.
ඒ කානි කියන ගැල්ලේ නනේ සත්‍ය සත්‍ය කාල
පහක්.
එහෙනම් පංච පංචකානි.
පංච පංච. පංච පංචකානි.
පංච චක්කානි හයේව පහක්. හරි.
එතකොට මේ හතරේව අටක් වගේ.
අට චතුක්ක හතරේ ඒවා අටක්.
චතු
චතුක්ක. අනිත් පැත්තට අට්ටක කියලා කියන්නේ චතු අට්ටකානි කියන්නත් පුළුවන්. දෙක මේකයි.
චතු
අට්ටකානි අට්ටක.
ආයෙ පැත්තට කියන්න.
චතු අට්ටකානි.
අට්ට චතු
අටේ ගොඩ හතර අටේ ගොඩවල් හතරක්.
ආයෙ එහෙමනම් ඔගේ
දෙය. හරි.
අට්ට චතුක්කානි.
ඇති දැන්
මේ.
ඒ ටික පස්සේ. පංච වස. එතන නම් වෙන විදියට අර වස සහස්සානි කියද්දී වර්ෂ 16 ඒව පහක් කියන එකයි තන. එතකොට පංච වස්ස සහස්සානි. එතකොට පංච භික්කු සතානි කියලා බුද්ධ දේශනාවෙත් එනවා. පංච භික්කු සතානි. භික්ෂූන් 500ක්. එතකොට භික්කු සත කියලා කියන්නේ භික්ෂූන් 100ක්. ඒ වගේම පහක්. පංච භික්කු සතානි. එහෙම තියෙන තැන් තියෙනවා ඈ. පංච භික්ඛු සතානි. හරි. තුන් ඉනි එක. නුවරින් පිටත කියද්දි නගරයෙන් ඔව් නගරම් හා බහි ආගන්ත්වා. ඒකේ ගැටලුව මොකද්ද? දොක් දැන් කිම් දික්කත්තු දික්කත්තු බහි නගරම් බහි නගරම් කියලා ඉන්න ඕනේ එහෙමනම් බහි නගරම් නගරම් හා බහි කියන එක වඩා හොඳයි බහි නගරම් කියන එක එහෙමත් යොදන්න පුළුවන් කියවෙන එක කියද මේ වෙවිහි බැ මේ වෙවිහි කියද්දි ඉද වාපියන් කියලා කියන්නේ සම. එහෙමත් ඉද කියන එක බොහෝ විට තනිවයි යෙදෙද්දී නම් එහෙම යොදනවා. මෙහි කියන අර්ථය. එහෙම නැතුව අර විශේෂණයක් විදියට යොදද්දී සාමාන්‍යයෙන් යොදන වාක්‍ය. එතකොට ඒ වාපි කියන ಪದේ ලිංග විභක්ති වචන ඇතුව විශේෂණයක් විදියට යොදන්න ඕනේ. ඉමායන් වාපියන්. ඉමායන් වාපියන් කියලා කියන්න ඕනේ. නාස්ත
කියන්නේ
බෑනේ. වාපි ශබ්ද ස්ත්‍රීලිංගයිනේ.
ඉමායන්.
ඉමයන්. ඔව් ඉමිසායන්. ඉමායන් කියන්න පුරු. හරි නේද? තව ගැටලු තියෙද? හරි නේද? තව ගැටලු තියෙද ඉක්මනට අපි කතා කරලා ඉතරහට වැදගත් කොටසුත් තියෙනවා. ගැටලු ඉවරයිද? ඒක අපි ගලපලා ගන්න ඕනේ. එහෙනම් අපි කතාත් කරන්නේ මේ මේ දැන් මේ පොතේ නම් බොහෝ විට විශේෂණ පදේ මුලින් තියෙන්නේ. මොකද තාම සරල අර මූලික දේවල් ටික කතා කරන් යන නිසා. දෙවෙනි පොතට වගේදී බුද්ධ දේශනා වංගෙන් ඒ උපුටා ගන්න ඒවා හැම පෙන්නද්දි ඉතින් විශේෂණ පදේ තමයි පද 3-4කට පස්සේ වෙන්න පුළුවන්. තව ඊටත් එහා වෙන්න පුළුවන්. ඒවා අපි ගලපලා ගන්නවා. අඳුනා ගන්න ඕන පදේ දිහා බලලා. ඒවා අපි යතෙන් ආපුවම කතා කරමු නැත්නම් බය හිතෙන්න පුළුවන්. මේක කොහොමද අඳුනගන්නේ කියලා. එහෙම බය වෙන්න දෙයක් නැහැ. පුළුවන්. ඒක කාලයක් තිස්සේ ටිකක් හුරු කරපුවාම ඒක පුළුවන්. භගවන්තු කියන පදේනේ. භගවන්තු වන්තු ප්‍රත්‍යක් තද්දිත පදයක්. භග ධර්මයන්ගින් යුතු උතුමාණන් වහන්සේ කියන අර්ථය.
බාගේ තුන්හන්සේ ළඟට කියනකොට
කොහොමද කියන්නේ? දුතියාවේ. භගවන් තං උපසංකමිත්වා කියන්නත් පුළුවන්. ළඟට ඊළඟ. එහෙම නැත්නම් චත්තියෙන් කියන්නත් පුළුවන්. භගවතෝ එහෙම නැත්නම් භගවන් තස්ස සම්තිකං කියලා. එතනදී සිරසා නමාමි කියලා කියන එකේ නෙමෙයි ඒ සිරසින් වැඳීම කරන්නේ කවුද? අපිනේ මමනේ සිරසා නමාමි කියලා කියන්නේ මේ නමාමි ක්‍රියාපදේනේ. එතකොට කාටද සිරස නමන්නේ? එතන දෙවතාවක් ඇයි භගවන්තං පදේ කියන්නේ? ඒ දැන් හැම පදයකම භගවන්තං කියන පදේ යනවනේ. තම් භගවන්තං අරහන්තං සිරසා නමාමි. තම් භගවන්තං සම්මා සම්බුද්ධං සිරසා නමාමි. මේකේ තේරුම ඒ භාග්‍යවත් වූ අරහත් වූ සර්වඥන් වහන්සේට කියන එකයි අර්ථය. තම් භගවන්තං අරහන්තං කියලා.
විශේෂණයක්
වගේ. එතකොට දැන් අන්තිම එකේදීත් ඒක අර රටාවට යන්න ඕන නිසා තම් භගවන්තං භගවන්තං. එතනදී අපි මේ වචන දෙකක් තිබුණාට අපි ඒකේ අර්ථ කියද්දි භග ගුණයන්ගෙන් යුක්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේට අන්න ඒ විදිහට අපි අර්ථ කියනවා. නමස්කාර කර. සිරසින් නමති. එතකොට භග ධර්ම කියලා තියෙනවනේ නේද? ඒක අපි පස්සේ කතා කරමු දැන් වෙලා යනවා නැත්තම්. ඒ භග ධර්මයන්ගෙන් යුක්ත නිසා භාග්‍යවතුන් වහන්සේට භගවා කියලා කියනවා. භග දැන් ಗುಣ තියෙන නිසා ಗುಣ තියෙන කෙනෙකුට අපි කියනවා ගුණවන්තු කියලා. ඒ වගේම භග ධර්මයන්ගෙන් යුක්ත නිසා භාග්‍යවතුන් වහන්සේට කියනවා භගවන්තු. එතකොට අපි දැන් මේ අර්ථ ටික අපිට මේ භග ධර්ම ටික මතක් වෙන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ කියද්දි අපිට ඒකේ ශ්‍රද්ධාව නියම විදියට ඇති වෙන්නේ. දේවා තේරුම් ගන්න තමයි අපි මේ දේවල් ඉගෙන ගන්නත් ඕනේ. එහෙම නැත්නම් ඉති වැඩකුත් නැහැ. අපි මේ පදේ හැදුණ හැටි අපිට එතකොට අර්ථයත් එක්ක මතක් වෙන්න ඕනේ. භගවන්තු කියද්දි භග ධර්මයන්ගෙන් යුතුතුමාණන් වහන්සේ නිසයි භගවා කියලා අපි කියන්නේ. ඒක අපි මතක් කරගන්න ඕනේ. හරි. විස්තර කරනවානේ රේරුකාණ ගන්නත් අර ඒ පොතේ තියෙනවා. ඓශ්චර්ය භාග්‍ය යස භාග්‍ය කාම භාග්‍ය ප්‍රයත්න භාග්‍ය ශ්‍රී භාග්‍ය ඔය විදිහට විස්තර කරනවා. ඒ ටික පස්සේ කියව ගන්න. හරි.
දරස් දිනයේ සඳහන්
කොට හතරකට කියනවා චතුදාහ විභජිත්වා. හරි නේද? තව ගැටලු තැන් තියෙනවද? විනාඩියක් දෙනවා. ගැටලු තැන් අහන්න. ඊට පස්සේ අපි
ඒක ගන්න නේද? භූපති රජ්ජන් චතුදා විභජිත්වා.
හරි.
පුත්තේ චතුර්ණා පුත්තා.
පුත්තේ කොහොමද කියන්නේ? පුත්තේ. දීම ලබන්නේ කවුද?
පුත්තු
ප්‍රථමාවෙන් දෙන්නේ දීම ලබන කෙනා
නෑ
ඒ රාජ්‍ය ලා හා එවනම් චතුත්ති තමයි චතුන්නම් පුත්තාන
අර මං අරක කලින් කියපු ඉඳන් සිල් දෙනාද
මේක චතුන්නම් පුත්තාන අදවසි
ඒ කියන්නේ දැන් අරක කලින් කියෝ ලබලා ටිකක් මේ පුතුන්
පස්සේ ඔය ඒ නිසා තමයි මම කිව්වේ දැන් අර සංඛ්‍යා ශබ්දේ සිංහලයේ අපි කියන විදිය නෙවෙයි පාලියේ ඉන්නේ කියලා එකයි මම කලින් උත් කිව්වේ. ඒ නිසා අපි ඒක මතක තියාගන්න ඕනේ. හතර දිනක් පුතුන්. එහෙම අපි කියන්නේ නෑනේ. සිංහලයේදී හතර දිනක් පුතුන්ට දුන්නේ. එහෙම කියන්නේ. පුතුන් හතර දිනකට පුතුන් හතර දිනාට එහෙම කිය. දුන්නේ එහෙමනේ කියන්නේ. හතර දිනක් ගතලා ගැහුවා කියලා හිතෙන්නේ නේද? සිංහලේදී සිංහලේ වෙනස් අර්ථයක් දෙන්න පුළුවන් පද මාරු වුණා. හරි. එහෙමනම් දැනට මේ ටික ඇති. අපි එහෙමනම් මේ විස්තරයට යන්න කලින් දැන් ටිකක් එපා වෙලා වගේ තියෙන වෙලාවනේ මේ පාඨමංජිරිය ටිකවල් ටිකක් කියවලා නේද? ගාතාවක් වගේ ලියලා ඊටු ටික ඉක්මනට කියවන් යමු. ප්‍රබෝධානන්දස් මහා ගාතාවක් වතරන් ආවද?
නැහී.
ඒක දැන් කිව්වනේ තේරුම. ඒක තේරුම කිව්ව. පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලබේන මයාලද්ධං වන්දිතුං එත පස්සිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටිය. සද්ධා සීල දයා වාසං. බුද්ධ පුත්තං නමෝ. ඒක වීම වන්දිතුම් එහෙම කියන්නේ පුළුවන් වන්දිතුම් පස්සිතුම් කියලාද කොහොම හරි කම පස්සිතුම් වන්දිතුම් දැකීමට සහ වැඩීමට උතුම් ඔකෝ කාරි ගමන්නේ දෙකෙන් එකක් කැමතියක් හා හරි එහෙමනම් කියාගෙන යමු කීවෙනි පාඩම තියෙන්නේ 14 හෝ 15 සොන්නන්සේ නම්
අංකේ දසමෝ පාඩෝ දීපං කරෝ පාඩෝ දෙනි පාඩෝ දීපංකරෝ දතබලෝ දතබලෝ බික්කු පරිවාරේන නගරං ගන්තුම් ආගච්ඡති දීපංකර සර්වඥ
දසබල ධාරීන් වහන්සේ
ධාරී සර්වඥ වහන්සේ බික්කුන් පිරිවරගෙන නගර ගන්තුම්
කොහොමද තියෙන්නේ නගරං ගන්තුම් නේද
නගර යන්න
යන්න නගරයට යන්නට
ආගච්ඡති
ආගච්ඡති පැමිණෙන සීක වඩින සීක හරි
ඊළඟ කතාපි සුමේතු සුමේද තාපසෝ අත්තනෝ මග්ග කොට්ටාසං නිට්ටිතුම්
නිට්ඨාපේතුම් කියන්නේ තව කැලක් අඩුයි නාසක්කිද
නෑ
එවන් චින්තේසි කියලා තියෙනවා
චින්තේසි
ඉතිරි කැලලක් තියෙනවා අපි ඒක ඊළඟ කාට හරි දෙමු ටිකක් දිග වෙදී නැත්තම්
තාතා අපි
එහෙම වුණත්
සුමේතෝ තාපසෝ සුමේතාක්ෂයන් වහන්සේ අත්තනෝ තමන්ගේ සිය කැමැත්තෙන්
නෑ තමන්ගේ
මාර්ග කොට සම්මා මාර්ග කොටස නිට්ටපේතු
නිම කිරීමට
අසක්කොන්තු
නොහැකි වනුයේ
ඒවන්
මෙසේ
සිතුවේය
කොහොමද හිතපු විදිය අපි කියමු බලන්න ජිනතිරියා යස්ම නේද
අම්මාකන් කදාගත සුභියෝ විය විරෝචන්තෝ හීනාසරේහි විකූහි සද්දී ඉමන් මංගන් පටිපද්දි
ඒ ටික කියලා ඉන්න
එය අපගේ කතාංගයන් මහා
කොහමද තියෙන්නේ පටන් ගන්නෙ
අයන්
මේ අපගේ
කතාංගයන් මහා සූර්යා
සූර්යෝ විය විරෝචන්තෝ හිරුමින් බබලනසේක් නැත්නම් බබලමින් ඉතිරි කැලලත් එක කියන්නේ
කීනාසරේ වික්කෝහි සම්දි රහත් වික්කෝ මහන්සේලා සමග
රහතන් වහන්සේලා සමග
ඉමන් මාර්ගයට පරිපන්දි මේ මාර්ගයට පිළිපන්.
ඔව් පිළිපන් සීක. හරි ඊළඟට
අහම් අයිහම් මංක කොට්ටාසං සෝදේතුම පසක් රසක් කින් තස්මා මය අච්ච රස බරස්ස ජීවිත දානං කාතුන් වත්තති ඉති. අහම් අයිහම් මංක කොට්ටාසං මම මගේ මාර්ග කොටසය
මාර්ග කොටස කිව කමක් නැහැ හරි.
සෝදේතු න අපක්කි සෝදේතු කියන්නේ
පිරිසිදු කිරීමට
චෝ
න අසක්කින් කියන එකයි නාසක්කින් කියලා කියන්නේ. එතකොට
සමත්වි
ඔව් සමත් නොවීමි
සමත් නොවීමි තස්මා මය
තස්මා ඉබෙවින්
එබෙවින් මය අච්ච දසමදස්ස ජීවිත
මයාට
මා
විසින්
අද දසබලයන් වහන්සේට ජීවිත දාන කාසම් වත්ති ජීවිත දානය කාගෙන දීමට
කිරීමට
කිරීමට
වත්ති වටි වටි කියන්නේ ජීවිත දා යනුවෙන් යනුවේ ඉති ඉති ඒවං චින්තේසි කියලා අර ඒවං පදයට ගලපන්න ඕන. මුලින්ම කියපු මම ඒව ගැන දැන් මෙතන දිග වැඩි නිසා ඒක යනුවෙනි කියලා අපි නවත්තමු. යනුවෙනි කියලා දැන් අපි මෙසේ සිටුවේය කියලානේ කලින් කිව්වේ. ඒ කියලා දැන් මෙතන කෙලවරේදී ඉති කියන තැනදී යනුවෙනි කියලා අපි නවත්තනවා. එහෙම නැත්නම් ඒ නිවැරදිම පරිවර්තනය වෙන්න ඕන. මම කලින් දවසක් කිව්වා නේද ඒක. ඒවං චින්තේසි කියලා ඒවං චින්තේසි ඊට පස්සේ මෙතන ඒ අදාළ කතාව තිබිලා කෙලවරේ ඉති කියලා තියෙනවානේ. ඕමනේ තියෙන්නේ. එතකොට මේ ටික කියලා ඉති ඒවං චින්තේසි යනුවෙන් මෙසේ සිතූසේක කියලායි කියන්නේ. කල කොහමද තියෙන්නේ? කලලන් කලල කියන්නේ මඩට කලල කලල
කලලන් න අක්කමසු
එති ඉති ඊට පස්සේ කොහොමද තියෙන්නේ? ඉති චින්තේත්වානේ. ආ ඒ ඉති චින්තේත්වා කියලා නවත්තන්නකො. වහන්සේ මඩ න අක්කමතු නොම පාගෙන සේක්වා. න කියන එකේ පටිෂේධාර්ථ නිපාතය. ඒ කියන්නේ වැළැක්වීම අර්ථය. තේමන්ද? එතකොට නොම කියන අර්ථය උතින්නම් කියන්න පුළුවන්. නොපාගෙන සේක්වා. පිටින් කියලා තියෝ. මගේ පිට මඩිමින් ඉති චින්තේත්වා වඩින සේක්වා යයි සිතා. ගච්ඡතු වඩින සේක්වා ඉති චින්තේත්වා යනුවෙන් සිතා. හරි ඊළඟ කොටස කියමු ඉක්මනට.
අත්නෝ කෙසේ මුංච ලිපි මුං
කේසේ කියලා එක කියන්නේ. කේසේ කෙස්
කේසේ මුංචන්තෝ
මුංචන්තෝ කියලා ඇත්තිනේ.
අයියා මුංචන්තෝ කියන්නේ ඉතින් අයිතිනේ සම්බන් ච සම්වාක් වාක් කිරාණි ච
චීරාණි
චීරාණි ච කලලේ අත්තරිත්‍රා සේතු විය කලල මත්කේ නිපජ්ජි අත්තර සමාගේ
කීසි මුංචිත්වා මුදා ලිහානි මුංචිත්වා කියලා තියෙන පූර්වක්‍රිය මුංචන්තු ලිහනුයේ මුදෙනුයේ ඒ කියන්නේ අඳුන් දිවි සම
අඳුන් දිවි සම්බ
වාපචීරාණි වෙහෙරි චීවරද
කලවේ අත්තරිත්ව එදෙන
මඩ මතු යෙහි අතුරා සේතු කියන්නේ ඒ දණ්ඩට ඒ දණ්ඩක් මෙන්
ඒ දණ්ඩක් මෙන් කලල මත්කේ නිප්පච්චි මඩ මඩා
මතු යෙහි මත වැද හොත් සීක ඒ කියන්නේ දිගා වුණා කියන අර්ථය හරි ඊළඟ එක හරිය විලාසය නිප්පච්චි
තාච බන්දුතා
වැද හොවින්නා වූ
ඒ තාපසයන් වහන්සේ වඩින්නා වූ දසබලයන් වහන්සේ දැක මෙසේ ප්‍රාර්ථනා කළේ
පත්තනං අකාසි තියෙන්නේ නේ කලේ හරි
ඉන්නමි දීසදානෙන් අයං විපංකරෝ දසබලෝ මේ සම්බෝධි
තව තියෙන
පාපුනිතුන් සක්කෝ භවීය
සක්කෝ භවීයම්
භවීය
ඉමිනා ජීවිත දානේ නේද
ඉමිනා මේ ජීවිත දානේ
හා මේ මාගේ කරන ඉමිනා එතන කියද කියන්න ඕන මේ මාගේ ඉමිනා ජීවිත දානේන මේ ජීවිත දානය කරන කොටගෙන අයං දීපංකරෝ දසබලෝ විය මේ දීපංකර දසබලධාරීන් වහන්සේ මෙන් සක්කෝ හැක්කෙකු වෙම්වා කියලා අපි එක කියන්නේ වෙම්වා
යථා අයං විද්‍රෝ බුද්ධගාවන් කත්තා සීනාසනේ කරි කරිගාරි චරිගාරික ලෝකස ධම්මං දේසේත උච්චරති
ඇති ඇති ඇති
යම්සේ මේ බුදුරජාණන් වහන්සේ බුදු වවට පත් වෙලා සීනාසනයන් පිළිගෙන ලෝකේ ධර්මයේ දේශනා කරුණ
සරිසරයිද සරිසරම සේක්ද හා ඒ ටික ඉතර ටික අපි හරි තේජනම තථා
අහං අපි සමත්වෝ බ්‍රාහ්මීයං
ඉති තථා අහං අපි තථා එසේම
අහං මම
අහං අපි මමද
මමද සමත්වෝ බ්‍රාහ්මීයං සමත්
සමතේකෝ ලෙම්වා යනුවෙනි ඉවරයි හරි චිත්ත ස්මයන ආයේ පළවෙනි පෙළ ආයේ චුට්ටක් කියමු පළවෙනි පෙළ
දීපංකරව දසබරෝ මික්කු පරිවාරෙත්වා නගරක් ගන්තුන් ආගච්ඡති
ඇති හා කියන
දීපංකර දසබරජාරි
දාරින් වහන්සේ
බුදුන් වහන්සේ භික්ෂු පිරිවරත් සමග නගරයට ගොස් නැ
යන්නට
ගියේ
වැඩම කළ තේක නෑ වැඩම කරන තේකනේ ආගච්ඡති නේද වර්තමාන කාලයි
සත
ඇති ඇති ඊළඟ
නිබ්බාචිත්තාච පන කියනකොට ඉදි මේ වැද වැද වැද
වැද හොවින්නේද වනාහි ඒ කියන පන කියන එක නිදාගෙනද වනාහි කියන එක නිදාගෙනද ඊට අමතරව මෙහෙම දෙයක්ත් කළා කියන එක කියන්නනේ ඔය පන කියන්නේ නිපාතයක් ඒකේ ඇතැම් තැනක පද පූර්ණාර්ථයි විශේෂාර්ථයක් නැහැ අර ගලාගෙන යාම තියෙන ඕන නිසා වාක්‍යයේ එකපාරම ඊළඟ වාක්‍යයේ වචනිත යද්දි සමහර විට ගලා යාම ටිකක් හොඳ මදි නම් ඒ තැනක වෙන ඊට ගැළපෙන ස්වරූපයේ නිපාත පදයක් ඇතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා තේන සමයේන කියලා එන්න ඕන තැනවල තේන කෝපන සමයේන ඒ විදිහට තියෙනවා ඒ ඇතැම් තැනක ඒ නිපාත පද පද පූර්ණාර්ථයි විශේෂාර්ථයක් නැහැ හරි ඊළඟ එක චුට්ටක්
අත අපි කුමේද තාපසෝ අත්තනෝ මාර්ග කොට්ටාසන් නිප්පතේතු අසත් කොන්තෝ එවං චින්තේති
කියන හරි ඇති
එසේ නමුත් කුමේද තාපස තුමා තමන්ගේ මාර්ග කොට්ටාසේ නිම කිරීමට අසමත්
අසමත් වූ යේ වන්නේ මෙසේ සිටුසේක හරි
අවදේශන දැන් මෙතන තියෙනවා තථා අපි සුමේද තාපතු ඉතින් ඉතාවින්නාන් කිතුගේ එසේ කුවත් නේ
ඔතනදී අර්ථ දෙකක් තථා අපි කියද්දි එහෙම උනත් කියන අර්ථයක් තියෙනවා තථා කියද්දි යථා තථා යම් ආකාරයකට කලින් එක වුණාද තථා ඒ ආකාරයට කියන අර්ථයක් ගත හැකි දැන් ඒ යථා තථා කියලා යුගල පද මං කිව්වා යෙදෙන අවස්ථා යාවතාව යෝ සමහර දෙනක යේති ඒ වගේම යථා තථා මේ විදිහට ඒ යුගල විදිහට යෙදෙද්දි ඒක මේ වාක්‍ය දෙකේ සම්බන්ධය ඇති කරන්නයි ඒක කියන්නේ දැන් කලින් වාක්‍යයේ තියෙනවා නේද යතහා කියලා. අන්න ඒකට ගලපන්න තමයි ඊළඟ වාක්‍යයේ තථා කියලා තියෙන්නේ. යතහවාදී තථාකාරී. එතනත් ඒ වගේ දොට යම්සේ කියනවාද එසේ කරනවා. කියන විදියට කරන.
යතපුරේ තථාකාරී.
එතනත් එහෙම. පෙර යම්සේද පසුවත් එසේම.
මේ යථා අපි කියන දේ අතරට අහන්න ආපු නිසා නෙවෙයි මේ
නෑ එහෙම නිසා නෑ හරි අපි එහෙමනම්
අදට
ගාතාවක් කියන්න වෙලාව මදි වෙන්නේ මේක කියලා තමයි ඉවර කරන්නේ කාරක විස්තරය අපි මේක ඉක්මනට කියන්න පුළුවන් ගොඩක් ඒවා දැන් තමත් අපි කතා කරලා තියෙන කාරක විස්තරේ ගොඩක් ඒ නිසා මේ ටික ගොඩක් වැදගත් ඒ ටික අපි කතා කරලා මෙයා කරමු නැත්නම් ඊළඟ අභ්‍යාසයට යන්න අමාරුයි නේ ඊළඟේ කියලා දවසේ නේද හරි ටිකක් ඉක්මනට කවුරු හරි කියාගෙන යමු කවුරු හරි වේගෙන් කියන්න පුළුවන් කෙනෙක් ගෞතම වංශස්මෙන් නම් කියවෙන්නේ
කාරක විස්තරය පුරිසෝ රුක්ඛං කීදති හිංසා ගත කපයි කී කල්ලි පුරිසෝ යන කුලීනි ක්‍රියා කරන්නා ගනි කත්තු නම් වේ රුක්ඛං යන කුලීම ලබන බැවින් කර්ම නම් වේ කීදති යන පුරුෂයාගේ ක්‍රියාවයි
ඒ ටික ඉතින් විස්තර කියන්න ඕනේ අපි ඔවගෙන ගොඩක් විස්තර ඇතුව කලින් කතා කරානේ නේ ඉස්සරහට යමු
මේ කත්තු කර්මාදීන්ට කාරකයන් නමක් ඇත්තේ ඒ වචනේ අර්ථය නම් ක්‍රියා සම්පාදනය කරන්නා යනුයි ඒ අර්ථයෙන් ප්‍රධාන වශයෙන් ගැනෙන්නේ කත්තු ඒවා කත්තු කාරකයයි අප්‍රධාන වශයෙන් කර්ම කාරක කර්ම කාරක සම්ප්‍රදාන කාරක අපදාන කාරක
අපාදාමි
අපාදාන
හදා ගන්න ඕනේ
අපාදාන කාරක ආදාන කාරක යන පද පසුද ගන්න ලැබේ
එතකොට කාරක කියලා කියන්නේ ඔන්න ඔය හයට කාරක හයයි තියෙන්නේ ච කාරක සාමීච ඔහොම කියලා ඔය ගාතාවල එහෙමත් දෙනවා ව්‍යාකරණ පොතේ. එතකොට කාරක හයයි. කාරක කියලා කියන්නේ ඔන්න ඔය විභක්ති හයටයි විශේෂයෙන් කියන එකත් මතක තියාගන්න. කාරක කියලා කියන්නේ ක්‍රියාවට ඍජුව උපකාර වන පද කියන එකයි අර්ථය. ඊළඟ දවසේ මම ඒක අහනවා. කාරක හය මොනවද කියලා. ඒ නිසා ওই ටික මතක තියාගන්න. ඔක ඉතින් ඕකෙන් අයින් වෙන ටික අයින් කරපුවාම ලේසියි ඈ. ඔකට ඉන්නේ නැති ඉතිරි විභක්ති ටික මතක තියාගන්න. ඉන්නේ නැත් එතකොට ප්‍රථමාවයි ආලපනයයි චට්ටියයි. ප්‍රථමා ආලපන චට්ටි කියන ටිකට කාරක කියන්නේ නැහැ. ඔතනදී කත්‍රු කියලා කියන්නේ තතියාව විශේෂයෙන් තතියාවෙන් තමයි කත්‍රු පදේ ප්‍රකටව පෙන්වන්නේ. ප්‍රථමාවෙන් උත් කත්‍රු පෙන්වුවාට ප්‍රථමාවෙන් උක්ත පදේ තමයි ප්‍රධානව පෙන්වන්නේ. ඒ නිසා කත්‍රු කත්‍රු පදය කියලා අපි කියන්නේ කත්‍රු විභක්තිය කියලා කියන්නේ තතියාවට. කත්‍රු විභක්තිය. තතියාවෙන් තිබ්බම තමයි කත්‍රු පදේ නියම ස්වરૂපය පේන්නේ. ප්‍රථමාවෙන් තිබ්බම මේක කත්‍රුද දැන් උක්ත කර්මයක් තියන්නේ ප්‍රථමාවේ. උක්ත කත්‍රුත් තියන්නේ ප්‍රථමාවේ. ඒ නිසා මේක ප්‍රථමාවෙන් තිබ්බට හොයන්න බැහැ මේක කත්‍රු පදේමද කියලා. කර්මකාරක වාක්‍යයක කර්මපදෙත් තියෙන්නේ ප්‍රථමාවේ. ඒ නිසා ප්‍රථමාවෙන් තිබ්බා කියලා ඒක කත්‍රුම වෙන්නේ නැහැ. හැබැයි තතියාවෙන් තිබ්බොත් ප්‍රධාන වශයෙන් තතියා විභක්තියෙන් කෙරෙන්නේ කත්‍රු පදේම තමයි තතියාවෙන් තියන්නේ. පැහැදිලි කත්‍රු ඒ නිසා කත්‍රුගේ ප්‍රධාන විභක්තිය කත්‍රු පදය පෙන්වන්න තියෙන ප්‍රධාන විභක්තිය තතියාව. හරි.
මෙහි ක්‍රියාව කරන්න කත්කාරකේ වැසේ ප්‍රථම විභක්තියේ තතියා විභක්තියේද පඨම විභක්තියේද තත්‍ය විභක්තියේද යන විභක්තියේද මේ සඳහා යෙදී ඇති කත්තු ප්‍රථමාවෙන් සිටි කල උත්ත කත්තු යයි කියන ලැබේ. තත්‍යයෙන් සිටි විට අනුත්ත කත්තු යයි කියන ලැබේ.
ඒක තව කියා තියෙනවා. එතකොට දැන් ප්‍රථමාවෙනුත් තියන්න පුළුවන් උක්ත වෙන අවස්ථාවේදී. කර්මපදෙත් එහෙමයි. කර්ම විභක්තිය කියලා කියන්නේ ဒုတိයාවට. කර්මයේ නියම ස්වરૂපය පේන්නේ ဒုတိය විභක්තියෙන් ඉදදී. හැබැයි කර්මපදේ උක්ත වුණාම ප්‍රථමාවෙනුත් තියන්න පුළුවන්. ඒකට ওই දෙකෙන්ම කර්මපදෙත් තියන්න පුළුවන්. කත්‍රුපදෙත් ප්‍රථමාවෙනුත් තතියාවෙනුත් තියන්න පුළුවන්. හැබැයි කත්‍රුපදේ නියම ස්වરૂපේ පේන්නේ තතියාවෙන්, කර්මපදේ නියම ස්වરૂපේ පේන්නේ ဒုတိයාවෙන්. ඒ නිසා ඒ නියම ස්වરૂපය පේන විභක්තියට තමයි අපි නම දෙන්නේ ဒုတိයාවෙන් තියෙන කර්මයේ නියම ස්වභාවය පේන නිසා කර්ම විභක්ති කියලා කියනවා. තතියාවෙන් කත්‍රුගේ නියම ස්වභාවය පේන නිසා කත්‍රු විභක්තිය කියලා. හරිනේ.
කරන ලබදේ කර්මකාරකයේ වැටේ ဒုတိය විභක්තියේද ප්‍රථම විභක්තියේද මේ සඳහා යෙදී හැකි කර්මය ဒုတိයෙන් සිටි කල අනුත්යයිද ප්‍රථමයෙන් සිටි කල උත්යයිද කියන ලබේ.
හරි. ඔතනදී ඒකට මතක තියාගන්න තියෙන්නේ ක්‍රියාවට ලක් වෙන පදේ තමයි කර්මය කියලා කියන්නේ. ක්‍රියාවට ලක් වෙන පදේ. ඒකට ඒ පදය උක්ත වෙනවා කියලා කියන්නේ ඇත්තටම ඔක වෙන්නේ කර්මකාරක වාක්‍යයක. ක්‍රියාවෙන් කියවෙනවා කියන එක අපි ඒ ගැන ලොකු විස්තරයක් කලින් කතා කළා. ඒ නිසා දැන් ඔක්කොම අපහු කියන්න අවශ්‍ය නැති වෙයි. කාට හරි ගැටලුවක් තියෙනම් පස්සේ අපි කතා කරමු. නැත්නම් පොදුවේ කතා කරොත් කාලය අපරාධ නිසා ගැටලුවක් තිබුණොත් මගෙන් පස්සේ ලාවක අහන්න. ඒතකොට මතක තියාගන්න තියෙන්නේ ක්‍රියාවට යටත් වෙන පදේ තමයි කර්මය කියලා කියන්නේ. ඒතකොට ඒ කර්ම පදය අනුක්තව තියෙනවා නම් ක්‍රියාවත් එක්ක ඍජු සම්බන්ධයක් නැත්නම් එහෙම නැත්නම් ක්‍රියාව වෙනස් කරද්දී මේ කර්මපදේ නෙවෙයි නම් වෙනස් වෙන්නේ. අපි ඒකට කියනවා ඍජු සම්බන්ධයක් නැති නිසා අනුත්තයි කියලා. යම් අවස්ථාවක ක්‍රියාපදයක් එක්ක ඍජු සම්බන්ධයක් තියෙනවා නම් කර්මපදය ක්‍රියාපදේ වෙනස් කරද්දී කර්මපදේ වෙනස් කරන්න වෙනවා නම් ඒ වගේ වාක්‍යයකට අපි කියනවා කර්මකාරක වාක්‍යයක් කියලා. ඒ වාක්‍යයේදී කර්මපදය තියෙන්නේ ප්‍රථමාවේ. ඒකට අපි කියනවා උක්ත කර්මය කියලා. උක්ත කර්මය තියෙන්නේ එතකොට ප්‍රථමාවේ. ඒක තියෙන්නේ කර්මකාරක වාක්‍යවල. පුරිසේන රුක්ඛෝ චින්දීයතේ. පුරුෂයා විසින් ගස කපනු ලැබේ. එතකොට රුක්ඛෝ චින්දති කියලා කියන්නේ පුරිසේන රුක්ඛෝ ක්‍රියාපදෙත් එතකොට වෙනස් වෙනවා. චින්දීයතේ කපනු ලැබේ. කපනු ලැබේ. එතකොට කපනු ලැබෙන්නේ කුමක්ද කියලා ඇහුවොත් කැපීම ලබන කෙනා ගැනයි කියන්නේ. කපන කෙනා හැම නෙවෙයි. පැහැදිලි නේද? එතකොට චින්දීයතේ කියන ක්‍රියාපදයේ අර්ථයත් වෙනස්. කපයි නෙවෙයි. කපනු ලබයි. කපනු ලබයි. එතකොට මේ කපනු ලැබීම කැපීම ලබන්නේ කවුද? ක්‍රියාවට ලක් වෙන්නේ කවුද? ගස. එහෙමනම් කපනු ලැබෙන් ලබන්නේ කවුද කියලා අපි හෙව්වොත් ඍජු සම්බන්ධය තියෙන්නේ රුක්ක කියන පදෙත් එක්ක. එතකොට ඕකෙදි පුරිසේන රුක්ඛා චින්දීයන්තේ. එහෙමයි බහුවචන පදේ හැදෙන්නේ. පුරුෂයා විසින් ගස් කපනු ලැබෙත්. තේරුණා නේද? චින්දීයන්තේ කියලා. චින්දීයන්ති හරි කියලා අපි ක්‍රියාපදේ බහුවචනෙට දැම්මොත් පුරිසේන කියන අනුත්ත කත්‍රෝ පදේ වෙනස් වෙන්නේ නැහැ. එයා එහෙමම වෙනස් කරන්නත් ඕනනම් පුළුවන්. මේක වෙනස් නොකලත් හැබැයි කර්මපදේ උක්තව තියෙන කර්මපදේ රුක්ඛා කියන පදේ වෙනස් කරන්නම වෙනවා. පුරිසේන රුක්ඛා චින්දීයන්ති. ඒ විදිහට ඈ. හරි. අපි ඔය ගැන කර්මකාරක පාඩම ඉස්සරහට එනවා. එතනදී වැඩිපුර කතා කරමු. දැනට ඔය ඇති. එතකොට මතක තියාගන්න තියෙන්නේ කර්මපදය උක්තව තියෙන අවස්ථාවක කර්මකාරක වාක්‍යයක ප්‍රථමාවෙන් තියෙනවා. සාමාන්‍ය කර්තෘකාරක වාක්‍යයක කර්මපදයේ තියෙන්නේ ဒုတိයාවේ. අපි ඒකට කියනවා උක්ත නොවුණු නිසා ඍජු සම්බන්ධයක් ක්‍රියාවත් එක්ක නැති නිසා අනුත්ත කර්මය කියලා. එතකොට ඒ උක්ත පදෙයි ඒ කියන්නේ කර්තෘපදෙයි කර්මපදෙයි දෙකම එකවර ප්‍රථමාවෙන් තියෙන්නේ නැහැ වාක්‍යයක. දෙකෙන් එකයි ප්‍රථමාවෙන් තියෙන්නේ. අනිත් එක අනුක්තවයි තියෙන්නේ. එතකොට අපි බලන්න ඕන උක්තව තියෙන්නේ කර්තෘණං කර්මය අනුක්තයි ඒක ဒုတိයාවෙන් තියෙන්නේ. කර්මය උක්තයි නම් කර්තෘ අනුක්තයි අනුක්ත කර්තෘ තියෙන්නේ තතියාවෙන්. පැහැදිලිද? හරි.
යම් දෙයක් කරන කොටගෙන යමක උපකාරයෙන් ක්‍රියාව කරන ලදේද ඒදී කර්ණකාරයේ කියවි ඇති පරිසුනාකින්ද පිට පොරවේ කපයි යන තැන ක්‍රියාව සම්පූර්ණ කිරීමට පොරව උපකාර වේ. මේ සඳහා කරුණ විභක්තිය එළිය යුතුයි.
පැහැදිලිනේ කනේද? ගැටවන්නේ. කර්ණකාරක කියලා කියන්නේ ක්‍රියාව කරන්න උපකාර වන පදය දක්වන්නේ. එතකොට කර්ණ විභක්තිය. එතකොට ඒකත් කාරකය. ක්‍රියාවට උපකාරයි පදය. හරි.
යන්නේකට දෙනු ලැබේද කැමති වනු ලැබේද ඒ දෙනු ලබන්නා හෝ කැමති වනු ලබන්නා සම්පදාන කාරකයේදී ඇතේ. වික්ඛෝණං ඒවරාණි දෙන්ති භික්ෂූන්ට සිවුරුලේ යන තැන දීම ලබන්නේ භික්ෂූහුයි. එබැවින් වික්ඛෝණං යන්න සම්පදාන කාරකයේදී වේ. මේ සඳහා චතුත්ථ විභක්තිය යෙදිය යුතු.
පැහැදිලි නේද? එතනදී අපි මතක තියාගන්න ඕනේ එක එක විභක්තිය සහ ඒකේ අර්ථය කියන එක. දැන් විභක්තියට අපි කියනවා ප්‍රථමාව කියලා. ඒකේ ප්‍රධාන අර්ථය උක්තය, උක්ත පදය කියන එක. ဒုတိයා විභක්තියට අපි කියනවා කර්ම විභක්තිය කියලා. ඒකේ ප්‍රධාන අර්ථය අනුත්ත කර්මය කීම. ඒ නිසා කර්ම විභක්ති කියලා කියනවා. තතියාවට අපි කියනවා කර්තෘ විභක්තිය කියලා. ඒ කර්තෘ අර්ථය එහෙම නැත්නම් අනුත්ත කර්තෘපදේ කියන නිසා චතුත්ථියට කියනවා සම්ප්‍රදාන කාරකය, සම්ප්‍රදාන විභක්තිය කියලාත් කියනවා. ඒකට සම්ප්‍රදාන අර්ථය කියන නිසා අන්න ඒ විදිහට මතක තියාගන්න. හරි.
යමක් කෙරෙන් වෙන්නේද භය වේද ඒ දේකෝ පුද්ගලයා අපදාන කාරකෙහි වැටේ.
අපාදාන වචනේ අපාදානේ. අපදාන කියලා කියන්නේ අර තේර අපදාන, තේරි අපදානේ වගේ.
අපාදාන කාරකෙහි නැතේ. ඵලං රුක්ඛම්හා පති පතති. රුක්ඛම්හා පතති යන තැන වෙන්නීමයි. ධාරකා සීහම්හා භායන්ති යන තැන භය වීමයි. මේ සඳහා පංචමී විභක්තිය යෙදිය යුතුයි.
පැහැදිලි නේ වනේද? එතකොට පංචමී විභක්තියත් ක්‍රියාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා. තේරුණානේ?
යම් දෙයක් ක්‍රියාවගේ පිහිටා සිටීමට ආධාර වේද ඒ දෙය ආධාරකාරකෙහි වැටේ. මනුෂ්‍යෝ භූමියං තිට්ඨති යන තැන භූමියං යන්න මනුෂ්‍යයාගේ සිටීමට ආධාර වේ. මේ සඳහා සත්තමී විභක්තිය යෙදිය යුතු.
පැහැදිලිනේ? එතකොට ඒ ක්‍රියාවට ආධාර වෙන පදය ඒ ක්‍රියාව කිරීම සඳහා ක්‍රියාව සඳහා කර්තෘට වෙන්න පුළුවන් කර්මයට හෝ ආධාර වෙන පදය තමයි ආධාර විභක්තියෙන් තියෙන්නේ සත්තමී. ආධාර විභක්ති කියලා අපි කියන්නේ සත්තමී විභක්තියට. හරි. එතකොට මේ එක එක විභක්තියට කියන අනිත් නමත් ඉස්සරහින් ලියාගෙන ලියලා තියාගෙන මතක තියාගන්න. එතකොට පැහැදිලි ওই කතාව. හරි.
පුරිසෝ ගාමා නික්ඛනිත්වා අටවියන් තත්වා හත්තේහි අරසං ආදාය රුක්ඛං චින්දති. පුරුෂයා ගමින් නික්ම වනේහි සිට අත්වලින් පොරවගෙන කසකපයි යන වාක්‍යෙහි පුරිසෝ. පුරිසෝ යන්න කත්තු කාරකේහි.
පැහැදිලි නේක නේද? මෙතන හැබැයි ප්‍රථමාවෙන් තියෙන්නේ. කත්‍රු ගැන මෙතන කියලා තියෙන්නේ ප්‍රථමාවෙන් ඈ. උක්ත කත්‍රු කියලානේ අපි කියන්නේ මේ පදේට. ඒ නිසා උක්ත පදයේ පුරිසෝ කියලා කියන්නේ. උක්ත කත්‍රු කියලා අපි කියන්නේ.
පරසෝ රුක්ඛං යන්න කර්මකාරකේහි.
පැහැදිලි නේද? ඒ දෙක කර්ම පද.
හත්තේහි යන්න කර්මකාරකේහි.
අත්කරණ කොට ගෙන්නේ හරි.
ගාමා යන්න අපාදාන කාරකේහි.
හා. ගමින්නේ වෙන් වෙන්නේ.
අඩවියන් යන්න ආදාන කාරකේහි.
පැහැදිලි නේක නේද? ඒ ටිකේ මොනවාරි ගැටලු තියෙනවද? ඒ කියපු වාක්‍ය ටිකේ කාට හරි පොඩ්ඩක් හරි අපහැදිලි නම් අහන්න බලන්න. ඇහුවේ නැත්තම් ඉතින් හැමෝටම පැහැදිලි කියලා මං හිතාගෙන. පරවේ. ඒ නිසා තමයි ඒක පරසුණා කියලා තිබුණා නම් පරවින් කියලායි ගන්න. පරසුන් ගහෙත්වා හරි පරසුන් ආදාය හරි කිව්වොත් ඒ ක්‍රියාපදයට යටත් වෙනවා. ඒ නිසා කර්මපදයක් බවට පත් වෙනවා. ක්‍රියාපදේ කර්මේනි පූර්ව ක්‍රියාවේ. හරි නේද?
හා. සෝ භික්ඛෝ ගේහේ නිසීදා පෙත්වා තේසං චීවරානි දත්වා ගේහා නික්කමිත්වා අතින් නගරං නගමාසි. හෙතෙම භික්ඛෝන් ගෙහි හිඳුවා උන්වහන්සේලාට සිවුරු දී ගෙයින් පිටත්ව රතයෙන් නුවරට ගියේ යන වාක්‍යෙහි සෝ කත්තු කාරකේහි.
පැහැදිලි නේක. උක්ත කර්තෘ කියලා එතන අපි කියන්නේ. සෝ කියන පදේ උක්ත කර්තෘ.
භික්ඛෝ චීවරානි නගරං කර්මකාරකේහි.
පැහැදිලි නේ පද.
රතේන කර්මකාරකේහි.
රතේ කර්ණ කොටගෙන තමයි නගරයට ගියේ. ඒ නිසා කර්ණකාරකය.
තේසං සම්පදාන කාරකේහි.
ඒ මොකද දීම ලැබුවේ තේසං චීවරානි දත්තා. ඔවුන්ට එහෙම නැත්නම් උන්වහන්සේලාට චීවර දී. එතකොට ඒ චීවර දීම පූර්ව ක්‍රියාවේදී කියවෙන දීම ලැබුවේ ඒ භික්ෂු උන්වහන්සේලා. ඒ නිසා උන්වහන්සේලාට කියන එක චතුත්ති බහුවචනයි.
ගේහා අපාදාන කාරකේහි.
ඔව්. ගෙදරින් නික්ම කියන එකනේ. එතකොට නික්මුණු තැන පංචමී විභක්ති.
ගේහේ ආධාර කාරකේහි.
හරි. එතකොට ගේහේ කියන පදේ සප්තමියෙන් තියෙන්නේ ආධාර කාරකේ නිසා. එතකොට මතක තියාගන්න තියෙන්නේ මේ පද, ඒ කියන්නේ මේ විභක්ති, මේ අර්ථවල මේ කාරකයි කියලා හඳුනාගත්තම හරි. එතකොට ප්‍රථමාව හෝ තතියා පදයක් තිබුණොත් ඒකට අපි කියනවා කත්‍රු කාරක කියලා. ප්‍රථමාවෙන් තියෙන එක ඇතැම් විටක කර්මකාරක වාක්‍යයක නම් කර්ම කාරකයේ තියෙනවා. ප්‍රථමාව කර්මකාරකයේ තියෙන්න පුළුවන් කර්මකාරක වාක්‍යයක. දැනට අපි එහි මේවා තාම කතා කරන්නේ නැති නිසා අපි කියන්නේ ප්‍රථමාවෙන් තිබුණොත් දැනට ඒක කත්‍රු කාරකයයි. එහෙම නැත්නම් තතියාවෙන් තිබ්බොත් කත්‍රු කාරකයයි. ද්විතියාවෙන් තිබ්බොත් කොහොමද කර්ම කාරකයයි. මේ විදිහට මතක තියාගන්න. හරි නේද? තව ඉතිරි පද පූර්ව ක්‍රියාවද අවසාන ක්‍රියාවද වෙති. මේක ඉක්මනට ගැටලු තියෙනම් අහන්න බලන්න. ඊළඟ අභ්‍යාසය නම් හැබැයි පොඩි අභ්‍යාසයක් නේද? කමන්නේ. ඒ ඊළඟ දවසේ අපි හැමෝම අර ගාථා ටික හැම කතා කරලා ඒ ටික මෙයා කළ හැකි පොඩිනේ අභ්‍යාසෙ. මේ ටික මුලින් කිව්වා නම් ලේසි වාගේ නේද? මේ දැන් කියපු ටික මුල් දවසක කිව්වා නම් මේ විද්‍යාත්මක කරන්නේ නැහැ. බැරි නේද? වෙලාව මදි.
කරුටික තියෙනවා තියෙනවා ඔව් මේ ටිකේ අර කාරක කියන නම් ටික තියෙනවා ඒ ටික පොඩ්ඩක් හොඳම දේ මේ මේ විභක්තිය මේ මේ අර්ථ කියවෙනවා කියලා මේ ටික සටහනක් දාලා තියාගත්තම ලේසියි මේකත් එක්ක තමාර අපි මුලින්ම දුන්නු එක එක විභක්තියේ අර්ථ ටික අනිත් අයිස්ම තුනක් බලා ගන්න අසුවල් විභක්තියෙන් අසුවල් අසුවල් අර්ථ යෙදෙනවා කියන තේ. හරි. ඒ ටික මුලින් කිව්වේ එතකොට දැන් අර වාක්‍යවල ඊට පස්සේ කතා කරගෙන ඉද්දි දැන් තේරෙනවානේ මේ ටික වෙන් කරගන්න පහසුයිනේ. එතකොට ඒකේ ලොකු උපකාරයක් වෙනවා මේ වාක්‍යයක් පහසුවෙන් හඳුනා ගන්න. ඒ නිසා. හරි. එහෙනම් අපි අපිට නවත්තමු නේද? එහෙනම් ඉතින් අර තව මොන හරි ගැටලු එහෙම තියෙනවද? තියෙනවනම් අපි ඊළඟ දවසේ කතා කරමු නේද? වෙලාව මදි. හොඳයි එහෙනම් අද දවසෙත් අපි ප්‍රෙස් කරගත්තු සෑම කුසලයක්ම ඒකාන්ත වශයෙන්ම අපි සෑම සිරු දිනාටම ඒ වගේම කන අනුමෝදන් වෙන යම්තාක් සත්තු ප්‍රජාවක් වෙනවද ඒ සෑම සිරු දිනාටම ඒ වගේම අපි සෑම සියලු දිනාටම ධර්ම විනය කියලා දුන්නු. ඒ වගේම පැවිද්ද උපසම්පදාව ලබා දුන්නු. ඒ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සෑම සියලු දෙනෙකුටම ඒකාන්ත වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතුපනිශ්‍රය වේවා. ඒ වගේම යම්තාක් ඥාති පිරිසක් සත්තු පිරිසක් පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවද ඒ සෑම සියලු දිනාටම අපි සෑම සියලු දිනාටම ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම ඒ වගේම මේ සියලු දුක් කෙලවර කිරීම පිණිසම හේතුපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරා.